ගෞරවනීය ධම්මකුසල සාමින් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරණගේ කමඨාන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල සාමින් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු
සාදු සාදු.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි වාර්තාව, වන්දනීය ස්වාමීන් වහන්ස, සක්මන වම දකුණ ලෙස පාතබමින් වැලි පොළවේ සක්මන් කළා. රළු බව, තද බව, වියලි බව, සිසිල් බව පාදවලට දැනුණා. ලේනුන්ගේ මිහිරි හඬ ඇසුණා. සූර්යාගේ තාපය ශරීරයේ මත පතිත වී උණුසුමක් දැනුණා. ටික වේලාවකට පසු සූර්ය තාපය වැඩි වී ඇති බව දැනුණා. ඈතින් ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ ඇසුණා. තියුණු ගල් පය ගැටි වරින් වර වේදනාවක් ඇති වුණා. රළු පොළවේ සක්මනට සිත අකමැති බවක් ඇති කර ගත්තා. සක්මන අවසන් කිරීමට නොඉවසීමක් ඇති වුණා. එය මෙනෙහි කර නැවත පයට සිත ගත්තා. කුහුඹුවන් මගහැර සතිමත්තු පා තැබුවා. වම දකුණ වචන බර බව වැටුණා. වැටුණ නිසා නිහඬව සංවේදනා බලන්නට සිත යොමු කළා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට දැන් මේ විදිහට කරගෙන යනකොට ඇත්තටම සංකීර්ණත්වයක් වෙනුවට සරලත්වයක් තමයි වැඩිපුර වැඩිපුර ලං වෙන්න ඕනේ. අර විදිහට බරක් වෙනුවට සැහැල්ලු බවක් තමයි වැඩි වැඩියෙන් ලං වෙන්න ඕනේ. ඒක සඳහා කළ යුතු අනුග්‍රහය කරන්න. ඒක මේකයි කියලා අපි කියනවට වැඩිය තමුන් හොයලා බලලා මොකද්ද මම මේ වැඩි වැඩියෙන් විවේකයක් සැහැල්ලුවක් දිහාවට යනවා නම් කළ යුතු අනුග්‍රහය මේ විදියට මේ බරක් විමින් තියනවා නම් කළ යුතු අනුග්‍රහය මොකද්ද කියලා ඒක විමසලා ඒ අදාළ අනුග්‍රහය කරන්න. එතකොට සක්මන කියන්නේ නිකන් විවේක වෙන අවස්ථාවක්. හරියට නිකන් අර මුදු වෙරළක වැල්ලේ අර වතුර මායිමේ ඇවිදිනවා වගේ විවේකයෙන් එහාට මෙහාට ගමන් කරනවා. ඒ විවේකය අපිට විඳින්න පුළුවන් නම් ඒකම තමයි භාවනා වෙන්නේ. එතකොට ඈත අර තියෙන මුහුද පේනවා. ඊළඟට විවිධ වටපිටාවේ තියෙන දේවල් පේනවා. මුහුදේ සද්ද ඇහෙනවා. වතුර පතුලට පෑගෙනවා. වැලි පෑගෙනවා, වැල් එරෙනවා. ඕක තමයි තියෙන්නේ. මොන පරිසරේ වුණත් ඒ පරිසරයට අදාළ අනන්‍ය වූ යම් යම් දේවල් ටිකක් තියෙනවා. අන්න ඒකත් එක්ක විවේක වීම තමයි අවශ්‍ය. අර වම දකුණ බරයි කියලා තේරෙනවා. එතකොට බර නම් බිමින් තිබ්බහම හරි. ඒකත් නැති වුණාම, ඒකත් ඉවරුණාම තවත් සැහැල්ලුයි. අන්නේ විදියට වැඩි වැඩියෙන් විවේකයක් දිහාවට වැඩි වැඩියෙන් බාරය බිම තැබීමක් දිහාවට තමයි යාමට අවශ්‍ය. ඒ සඳහා අනුග්‍රහය කරන්න අවශ්‍ය අනුග්‍රහය. ඒ ඥානය තියෙන පාටයි ලියපු කෙනාට. ඉතින් ඒක හින්දා එහෙම කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වර්තාව, වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස, සක්මන වම දකුණ ලෙස පාතබන විට පොළවේ තදගතිය සිසිල සහ රළු බව වැටුණි. ශබ්ද ඇසුණි. වරින් වර සිතුවිලි ආවේය. පැය එකහමාරක් පමණ සක්මන් කළෙමි. හරියට සක්මන සිදු නොවුනායයි සිතුණි. පර්යංකය, හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීම අරඹා ටික වේලාවකින් එය නොදැනී ගියේය. ඉන්පසු හිසේ වේදනාවට අවධානය දුනි. හිසේ වම්පස, ඉදිරිය හා පිටුපස අක්‍රමවත් වේදනාව පැතිරී තිබුණි. ඇතැම් ස්ථානවල තියුණු වේදනාවක් දැනුනි. ටික වේලාවකින් වේදනාව අඩු වී ගොස් නැවත වැඩි වුණි. ශබ්ද ඇසුණි. සිතුවිලි ආවේ. එකවර අරමුණු ගණනාවක් සිතට අරමුණු වුණාසේය. පැය දෙකක් පමණ පර්යංකේ ගත කළා. ඇස්වල තද ගතියක්ද දැනුණා. ධර්මාවාද ලබා දෙන සීක්වා ඔබ වහන්සේ තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
එතකොට දැන් ඔය අර සක්මන් කොටසේ කිව්වා වගේ සමහර වෙලාවට අපිට දැනෙනවා අද නම් හරියට සක්මන සිදුුනේ නෑ, අද නම් පරියන්ක එච්චර සාර්ථක නෑ කියලා ඔය වගේ හැඟීමක් ගොඩ දෙන්නට එන්න පුළුවන්. නමුත් භාවනාව කියන්නෙම අන්නේ හැඟීම නැති වෙනකන් නැවත නැවත මේක වැඩිය යුතුයි, පුරුදු කළ යුතුයි. ඒකම තමයි භාවනාව. අන්න මේ සක්මනේ හොඳ නරකක් තියෙනවා නම්, සක්මන හොඳයි කියලා හිතෙනවා නම් නරකයි කියලා හිතෙනවා නම් තාම අපි අහුවෙලා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අන්න මේ සක්මනේ හොඳ නරක නැති වෙනකන්, පරියන්කේ හොඳ නරක නැති වෙනකන්, වටපිටාවේ ආශ්‍රය කරන මිනිස්සුන්ගේ හොඳ නරක නැති වෙනකන් අන්න නැවත නැවත මම භාවනා කරන්න ඕනේ. වටපිටාවේ කට්ටියව භාවනා කරන්න කියලා නෙමෙයි කියන්නේ, කරවන්න කියලා නෙමෙයි. ඒ වෙනුවට අන්න මම භාවනා කරනවා. මොකක් වෙනකන්ද මේ සක්මනේ හොඳ නරක කියන දෙක නැති වෙනකන්, පරියන්කේ සාර්ථකයි අසාර්ථකයි කියන දෙක නැති වෙනකන්, මෙයා හොඳයි මෙයා නරකයි, මෙයා මට හිතවත් මෙයා මට තරහයි කියලා අන්න මනුම් දඬු නැති වෙනකන් අන්න මේ විදියට නැවත නැවත මේක වැඩිය යුතුයි, පුරුදු කළ යුතුයි. ඒකම තමයි ක්‍රමවේදේ. ඉතින් ඒකින්ද බලන්න අනිත් දවසෙත් ඔය කිව්වට අද නම් සක්මන හොඳයි කියලා ඔය හිතම හිතනවා. අනිත් දවසෙත් ඔය කිව්වට අද නම් පරියන්ක හරි ගියේ නැහැ කියලා ඔය හිත හිතනවා. අනිත් දවසෙත් ඒ කිව්වට මෙයාගේ නම් හරියට වැරදි තියනවා කියලා ඔය හිත හිතනවා. ඉතින් අන්න ඒ ක්‍රියාවලිය දකිමින් නැවත නැවත යෙදෙනකොට දවසක තේරෙනවා මේ හොඳ නරකින් එහා ගියපු යම් කිසි විවේකයක් තියෙනවා. අන්න ඒ විවේකයේ දිහාවට යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සිදුවන ක්‍රියාව නම් නොකරන එන යන දේවල විස්තර බැලීමක් නැති ඒවා හා නොඇලුණු නිහඬ බවකි. වරින් වර බලෙන් ස්පර්ශ දෙස බැලුව විට මොහොතක දැනීමක් හා ඉන්පසු ඉතා සියුම්ව බොඳවන අපැහැදිලි තදගතියක් වැනි ස්වභාවයකින් පසු සීමා කැඩී කය හා අවට සියල්ල එකක්සේ අද්දකි. පර්යංක භාවනාව හුස්ම සියුම් උස්පහත් වීමක් සේ අද්දකි. නිහඬ බව හා වරින් වර බොඳවන සිතුවිලිය නිහඬ බව තව තවත් මතුපිටට ඒමක් වෙත්ම ඒ එහි නොයලුණු ස්වභාවයන් වඩාත් ප්‍රකට වී බෙල්ල ඉදිරියට කඩා වැටි. කීපවර ඔසවා තැබුවද කඩා වැටෙන බෙල්ල ඉදිරියට නැමී පොළවේ තැබේ. පෙනෙන දෙයක් නැති බලා සිටීමකි. බලෙන් යමක් ගෙනත් දැමුවද ෂණිකව බොඳවේ. පසුව එසේ බලෙන් දැමීමද නවතා දැමේ. වරින් වර සුළුවට සිතුවිලි කෑලිය. එහෙත් බලා සිටීමට කිසිදු බාධාවක් නැත. එදිනදා සතිමත් බව. ඇසෙන පෙනෙන දේ සමස්තයෙන් වෙන්වෙන් ලෙස බැලීමක් නැති නිහඬ බවකි. මිමිනිනි ලෙස වඩාත් ඈතින් බොඳවන මම ගේ පසුවිම් නාදය වරින් වර එයි යයි. ඒ ගැන අවධානයේ නිය. ඒ අවධානයේද අකණ්ඩ නැත. වරින් වර ගාල කඩාගෙන යන්නාක්සේ ඈත් කළ ඇසුර වෙත යාමට දරන තැතද කැඩි කැඩි යයි. නැවත නිහඬ බවට එයි. සතිය නැති අවස්ථාවන්ද වරින් වර මතුවේ. එයින් සතියද අකණ්ඩ නැති බව අත්දකි. අතීත මතකවලට අදාළව අත්දකින ස්වභාවයන් ඈත් වරින් වර බොඳ වෙන අතර එය මෙයයි ලෙස විස්තර කිරීමට මැලි බවකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් ඔය කියන වார்த்தාවේ විදිහට ඕක ලියලා ඉදිරිපත් කරන්න ගත්ත උත්සාහය පිළිබඳ අපි සතුටු වෙනවා. මොකද හේතුව දැන් ඔය කියන අත්දැකීම නම් ඕක ගොනු කරන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි ඕකේ නියමම ස්වභාවය. නමුත් අපි මොකද්ද උත්සාහයක් දරනවා, අමාරුවෙන් වචන ගලපන්න උත්සාහ ගන්නවා, මේ දේ කියන්න උත්සාහ ගන්නවා. ඒක වටින දෙයක්. ඉඳලා හිටලා මේ අහගෙන ඉන්න පිරිසටත් එක්ක තමුන්ටත් නිකන් පහසුවක් පිණිස ওই විදියට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ওই පරීක්ෂණය ගත්තොත් ඕක තමයි ක්‍රමවේදේ. අර ස්ථිරව පිහිටීමක් නැහැ. අර විදියට ඔන්නම් අහ කියන එකේ කැඩලා දාගෙන බලන්න පුළුවන් මොකද වෙන්නේ. අර කියන්නේ නිකන් අර කොහෙදෝ යන එකෙක් ඇවිල්ලා මේ පිරිසක් මැද්දේ මොකද්දෝ කියලා ගුටි කාලා බලනකොට මේ ඒගොල්ලෝ ඉඳලා තියෙන වලියක මේ නන්නාඳුරන මිනිස්සෙක් ඇවිල්ලා අර දාපු වචනෙට ඌ ගුටි කනවා. ඉතින් එහෙම මොකක් හරි අහක යන කුණු ගොඩක් මැද්දට පැනලා ගුටියක් කාලා බලන්නත් පුළුවන්. ඒකත් ඉතින් පරීක්ෂණයක්නේ. ඒකත් පරීක්ෂණයක්. එහෙම ගුටි කෑවම තේරෙනවා අයියෝ මම මේ කොහෙවත් යන එකක් නිකන් ඔළුවේ නවා ගත්තා. කොහෙවත් යන එකකට නිකම්ම ගුටි කෑවා කියලා තේරුම් ගන්න පුළුවනි. කමක් නැහැ. ඒකත් පරීක්ෂණයක්. අර විදියට මේ අහක යන කුණු කන්දලුත් පොඩ්ඩක් ඇදලා දාලා බලනවා හිටපු ගමන්. බැලුවට එහෙම ස්ථාවර හානියක් නැහැ. පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් නිකම් මූණ පොඩ්ඩක් ඉදිමිලා කළු වෙලා වගේ තියෙන ඉඩ තියෙනවා. ඒක ටික දවසයිනේ. ඒක වැඩි කල් තියෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඉතින් ඒ පරීක්ෂණයම තමයි. මේක මේ සිහිය කියලා තිස්තිර නැහැ. ඒකත් මොකද්දෝ වෙලාවකට තියෙනවා වෙලාවකට නැහැ වගේ. අර විදියට මේ හික්මීම වුණත් ස්ථිර නැහැ. ඒකත් සමහර විට වෙලාවකට තියෙනවා වෙලාවකට අර ගාල කඩාගෙන යනවා වගේ. ඉතින් ওই විදියට නැවත නැවත මේ ක්‍රියාවලියත් එක්ක ඉන තමයි තියෙන්නේ. ඒක සඳහා විශ්වාසය තමයි අවශ්‍ය. විශ්වාසයෙන් ඒක බාරගත්තොත් දරාගත්තොත් ඒක තමයි ක්‍රමවේදේ. ඒකම නැවත නැවත කරලා බලන්න පුළුවන්, යෙදිලා බලන්න පුළුවන්. ඉතින් ඔය ලැබලා තියෙන අත්දැකීම බොහොම වටින දෙයක්. මොකද හේතුව අන්න මේ පරීක්ෂණයට ගොඩ දෙනෙක් කැමති නැහැනේ. ගොඩ දෙනෙක් හිතනවා මේ හොඳ විතරක් ඉතුරු කරගෙන නරක අයින් කරන්න ඕනේ, සිහිය විතරක් ඉතුරු කරගෙන අසිහිය අයින් කරන්න ඕනේ, අර විදියට මේ හික්මීමක් ඇති කරගන්න ඕනේ කියලා මොකද්දෝ එකක් හිතේ තියාගෙන ඉන්නවා. ඒක නරක නැහැ, මුලදී හොඳයි. නමුත් මේ වැඩේ මේ විදිහට දියුණු වෙනවා නම්, ස්ථාවර විවේකයක් හොයා ගන්නවා නම් ඕකම තමයි ක්‍රමවේදේ. මේ එකම දෙයක්වත් ස්ථාවරව දරා ගන්න රඳා ගන්න බෑ. ඉතින් එන්නේ ඒ අත්දැකීම තමයි ටික ටික ලං වෙන්නේ. ඒ විදිහට වැරදිලත් බලන්න ඉඩ දෙන්න. වැරදිලත් බලන්න මොකද වෙන්නේ කියලා. අර විදිහට අහක යන එකකටත් ගුටි කාලා බලන්න මොකද වෙන්නේ කියලා. අර විදිහට කොහෙවත් යන කෙලෙසයක් ඇදලා දාලා බලන්න පත් වෙනවද කියලා. ওই විදිහට බැලුවාම බැලුවාම තේරෙනවා මේ මොකක් කරත් මේකේ ස්ථාවර හානියක් නැහැ. අන්නේ හානිය නැති බව දකින්නකොට දකින්නකොට වෙන්නේ මොකද්ද? මේක මේ වෙන ඔප්ෂන් එකක් නැහැනේ. වෙන ඔප්ෂන් එකක් තියුණා නම් අපි ඒක ගන්නවා. වෙන්නේ වෙන ඔප්ෂන් එකක් නැහැ. අර කැදලා දාලා බලනවා, මේක කැදලා දාලා බලනවා, අර එහෙම කළා බලනවා, මෙහෙම කළා බලනවා, අර එහෙම ඉඳලා බලනවා, මෙහෙම ඉඳලා බලනවා, මොක කරත් වෙන ඔප්ෂන් එකක් නැහැ. එකක්වත් සාවරව රඳන්නේ නැහැ. මොන ඕක තමයි යම් කිසි විදියක මේ හිත මේ ක්‍රියාවලිය බාර ගන්න ස්වභාවය. එහෙම නැත්නම් යාර වෙන ඔප්ෂන් එකක් තියුණා නම් එයා අනිවාර්යෙන් ඒ ඔප්ෂන් එක පස්සේ යන්න ඉඩ තියෙනවා. නමුත් අන්න කිසිම එහෙම අවස්ථාවක් නැති බව තේරුම් ගත්තොත් අන්නේ නැති බව තේරුම් ගත්තාම නිකන් හිත නිකන් ආපස්සට හැරීමක් වගේ දෙයක්, පිටිය දිහා බලා ගැනීමක් වගේ දෙයක්, ඇරලා තියුණු S2 පියා ගැනීමක් වගේ දෙයක්, ඔන්න විදිහේ පරිවර්තනයක් වෙනසක් වෙනවා. ඒ සඳහා කටයුතු යෙදিলা තියෙන්නේ. ඒ විදිහට යෙදিলা බලමු.
එහිමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව පරයංකය. පළමුව හිඳගෙන ශරීරයට සිත යෙදුවෙමු. හිස හා දෙයත් දෙපා මනසින් නිරීක්ෂණය කළෙමි. අනතුරුව හුස්ම රැල්ල නිරීක්ෂණය කරන විට වම් නාස්පුඩුවෙන් හුස්ම ගන්නා බව වැටහුණි. නාසයේ ඇතුල් පෘෂ්ඨයේ සුළං වදින බව දැනුණි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල ක්ෂය වී නැති වී ගියේය. අනතුරුව නාභියේ උස්පාත් වීම නිරීක්ෂණය විය. එයද ගෙවී ගියේය. ශරීරයට හිත යොමු කළ විට හිසේ වේදනාවක් ප්‍රකට විය. එය දිහා බලා සිටින විට වේදනාව ඉතා වැඩි විය. ඒත් දිගටම බලා සිටියා. එවිට හිසේ වේදනාව අඩු වැඩිවීම වලට ලක් විය. වේදනාව විවිධාකාරයට පැතුරුණි. ඇතැම් ස්ථානවල ඇනයක් ගසන්නා වැනි වේදනාවක් ඇති වී මුලදී වේදනාව තිබුණු තැන්වල නැති වී වෙන තැන දැනෙන්නට විය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් අනුශාසනා ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් අර විදියට අපි හිතුවොත් හුස්ම ඉදිරියෙන් තියාගෙන හුස්ම දිහාම බලාගෙන ඉඳියොත් අන්න මොකද වෙන්නේ? ඒකත් ගෙවිලා යනවා කියලා දැක ගන්න පුළුවන්. අර විදිහට පිම්බීම හැකිලිම ඉදිරියෙන් තියාගෙන ඒක බලාගෙන ඉඳියොත් ඒකත් ගෙවිලා යනවා කියලා දැක ගන්න පුළුවන්. වේදනාවක් ඉදිරියෙන් තියාගෙන ඒකම බලාගෙන ඉඳියොත් අන්න ඒකත් ගෙවිලා යනවා කියලා දැක දැන ගන්න පුළුවන්. ඔය එක අරමුණක් මොකක් හරි එකක් ඉදිරියෙන් තියාගෙන ඒකම බලාගෙන ඉඳියොත් අන්න කොයි දේත් රඳානේ නැහැ, කොයි දේත් ස්ථාවර නැහැ. ඒ ගත අරමුණ ගෙවෙනවා කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් ඕකම තමයි මේ ප්‍රතිපදාව. දැන් පහුගිය දවසක ගිය ඉරිදාද කොහෙද කෙනෙක් අහනවා යාගේ වார்த்தාවේ ලියලා තියෙන භාවනා ක්‍රම ඔක්කොම නම් නම් ගොඩාක් තිබුණා. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අර භාවනාව, මේ භාවනාව කියලා ගොඩාක් තියෙන ඒවා ගොඩාක් කියලා ප්‍රකාශ කළා. අහනවා මේක ඔක්කොම වැඩුවට කමක් නැද්ද කියලා. ඔක්කොම වඩන්න වැඩුවට කමක් නැද්ද කියලා අහනවා. ඉතින් ඕකම තමයි සාමාන්‍ය ඔය සංසාරේ ගෙතෙන්න හේතුව. මොකද හේතුව අරමුණු මාරු කරනවා. ටික දවසක් අරක් කරනවා, ආපහු වෙන එකක් කරනවා, ආපහු වෙන එකක් කරනවා. ඒ අරමුණු මාරු කිරීමම තමයි අපේ මෝඩකම නැත්නම් අවිද්‍යාව. එකම අරමුණක් දිහා මොකක් හෝ කමක් නැහැ. අන්න අර විදියට ඇස් දෙක නිලංකාර වෙනකම් බලාගෙන ඉඳියොත් තේරෙනවා කොයි අරමුණටත් අත් වෙන්නේ ওই ඉරණම තමයි. ඒකම තමයි වැඩේ. අපි මොකද කරන්නේ? අරමුණු මාරු කරනවා. මේ ගෑනු ළමයා හොඳ නැහැ කියලා වෙන ගෑනු ළමෙක් යාළු කරගන්නවා. මෙයා හොඳ නැහැ කියලා සික්ස් පැක් එකක් තියෙන කෙනෙක් හොයාගෙන යනවා. හරි, ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. කවදාවත් අර යථා ස්වභාවය දකින්න ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව අන්න පොඩ්ඩක් වෙනස් වෙනකොට, පරිවර්තනය වෙනකොට අරමුණු මාරු කරනවා. නෑ, ඒක නෙමේ ක්‍රමයේ දෙකම කසාලේ කාගෙන ඉන්න ඕනේ. අන්න පාවටම එපා වෙනකම් එකම දේ කරගෙන ඉන්න ඕනේ. ආයි වෙන ඔප්ෂන් එකක් නැහැ කියලා හිතාගෙන ඒකෙම ඉදිරියෙ ඉඳියොත් අන්න තේරෙනවා ඒ අරමුණේ කොහොමද විපරිණාමයකටපත් වෙලා මේක මේ අර විදියට නැතිවීමකට භාජනය වෙන්නේ කියලා. ඒක දකින්නේ නැහැ නේ අපි. ඒක දකින්න ඉඩ දෙන්නේ නැහැ අපේ හිත. අපි හිතනවා මේක වෙනුවට වෙන එකක්, මෙයා වෙනුවට වෙන එක්කෙනෙක්, මෙයා වගේ නැතුව වෙනවා විදිහේ ගෑනු ළමෙක් කියලා. ඔන්න නැවත 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 පරීක්ෂාවක යෙදෙනවා. මොකද හේතුව අන්න අර යථා ස්වභාවය දකින්න අපේ හිත කැමති නැහැ. ඒක බොහොම අප්‍රියක්, අපුලක් අපේ හිතට දක්වනවා මේ ගත්ත අරමුණ වෙනස් වෙන ආකාරය, මේ ගත්ත අරමුණ පරිවර්තනය වෙන ආකාරය. මොකක් හරි කමක් නැහැ, කසාදයක් හරි කමක් නැහැ. ඒකම නැවත නැවත කාගෙන කාගෙන ඉඳියොත් අවුරුදු 20ක් 30ක් අන්න කමටහන සුද්ධ වෙනවා. අර විදිහට ගත්ත හුස්ම හරි කමක් නැහැ. ඒකම නැවත නැවත කරගෙන ඉඳියොත් අන්න හුස්මේ මොකද වෙන්නේ කියලා දකින්න පුළුවන්. අන්න ඒ පරිවර්තනේ දකින්න සුළුව ඉන්න තමයි තියෙන්නේ. ඒක තමයි ක්‍රමවේදේ. අපි කරන්නේ මොකද? අපි මොකක් හරි වුණ ගමන් දමලා ගහලා යනවා. යන්න බෑ, එහෙම බෑ. දැන් පහුගිය දවසකත් කෙනෙක් අහනවා මේ ජොබ් එක මට එපා වෙලා තියෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ කරන්නේ? මං අයින් වෙන්නද මේකෙන්? අයින් වෙන්නද කියලා අහනවා. මං කෝ ආයෙම අයින් වෙන්න එපා. නිකන් ඕකෙම ඉඳලා 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 බලන්න. නිකන් ආයි මේකේ අයින් වෙනවා කියන එක ආයි හිතන්න නැති දවසක් එනවනේ. හිතන්න නැති දවසක් එනවා. ආයි අයින් වෙනවා කියලා හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ ඔප්ෂන් එක බොහොම පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙනකන් අපි ඉමෝෂනල්. අපි මේ දවසක් ප්‍රශ්නයක් වුණාම, දෙකක් ප්‍රශ්නයක් වුණාම ඔන්න අයින් වෙලා ගිහලා ඊට පස්සේ අයින් වෙන්න උපදෙස් දීපු වුණුයි ඔක්කොම එක බැනුම් අහන්න ඕනේ. මොකද හේතුව? ඔයානේ දැන් කිව්වේ අයින් වෙන්න කියලා, දැන් මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ඔන්න වෙන ප්‍රශ්න. ඒක නිසා අර ඒ ඔප්ෂන් එකම තියාගෙන ඉඳලා ඉඳලා බලන්න. එතකොට තේරෙන දවසක ආයි ඉතින් මේකේ මේ හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. ඈ අන්න මේකේ තියෙන හාත්පස දැකගත්තා. මේ මං කරන රැකියාවේ කියලා, නැත්තම් මේ මං කරන කසාදේ කියලා අන්න අදහසක් පහළ වෙලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කාලය තමයි, ඒ සඳහා අවශ්‍ය ඉවසීම තමයි අපිට නැත්තේ. අපි බලනවා මේක වෙනුවට වෙන භාවනා ක්‍රමයක්, මේ සක්මන වෙනුවට හරියන සක්මනක්, ඔන ඔය විදිහට නැවත නැවත මොකද්දෝ හොයාගෙන යනවා. ඉතින් ඒකම තමයි ඔය අවිද්‍යාව, ඒකම තමයි ඔය මෝඩකම කියලා අදහස් වෙන්නේ. ඉතින් අපි නැවත නැවත මේ එක දෙයක් ඉදිරියෙන් තියාගෙන ඒක අර විදිහට ඇස් දෙක නිලංකාර වෙනකන්, කරවල වෙනකන් බලාගෙන ඉඳියොත් ඔන්න තේරෙනවා ඒ අරමුණට වෙච්ච දේ මොකද්ද කියලා. අන්න ඒක දකිනාසුලුව කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. උදේ ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
අපට තව සුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕන නම් වාචිකව කමඨාන් වාර්තාවක් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් දැන්. නැයි අක්ෂිනි ට පුළුවන් ඉදිරිපත් කරන්න වාර්තාව මයික් එක අන්මියුට් කරලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට මේ එදිනෙදා කටයුතු වලදී මේ සතිමත් වීම අමාරුයි. පරයන්කේදී මේ සක්මනේදී තරමක් දුරට පුළුවන් ඒවට එදිනෙදා කටයුතු වලදී සතිමත් වීම අමාරුයි. ඒක තමයි පළවෙනි ගැටලුව. ස්වාමීන් වහන්ස මේ දෙවෙනි ගැටලුව තමයි මේ මට හරි සෙන්සිටිව් හිතක් තියෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ආවම ගොඩාක් කල්පනා කරනවා ඒක ගැන. ඒක කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඉතින් මේ ස්වාමීන් වහන්ස අර මේ භාවනා කටයුතු වලට ඒක බාධාවක් වගේ වෙලා තියෙනවා. මේ දෙකටම ඔබ වහන්සේගෙන් මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
හරි, එතකොට එදිනෙදා කටයුතු ගැන ගත්තොත් අර විදියට සක්මනේ පරියන්කේ සිය පිටවා ගන්න පුළුවන්. එදිනෙදා කටයුතු වල අමාරුයි. කමක් නැහැ, උත්සාහය අමාරු වෙන විදිහක් නැහැනේ. සිය පිටවා ගන්න අමාරු වෙන්න පුළුවන්, උත්සාහය අමාරු වෙන විදිහක් නැහැ. අනේ උත්සාහයට තමයි අපි ගරු කරන්නේ. මොකද සක්මනේත් පරියන්කේත් එදා මුලින්ම පටන් ගත්ත කාලේ සිහියක් තියෙන්නේ නැතුව ඇති. එතකොට ඒ උත්සාහය තුලින් තමයි සක්මනේ පරියන්කේ සිහියක් පිටවා ගන්න පුළුවන් ශක්තියක් දියුණු කරගත්තේ. අන්න ඒ වගේ එදිනෙදා කටයුතු වලටත් අත්හරින්නේ නැතුව උත්සාහ කරන්න. උත්සාහ කරනවා කියන්නේ මේ තටමගෙන දඟලන්න ඕනේ නැහැ. ඒ වෙනුවට විවේකයෙන් මම නැවත නැවත මේ යෙදෙනා වැඩේ යෙදෙනවාද කියන අවධානය තියාගෙන ඉන්න. එතකොට තේරෙනවා අන්න මේ විදිහට නැවත නැවත උත්සාහයක යෙදීම තුලින් භාවනාවක් කිරීම තුලින් අන්න මට ඒ හැකියාව දියුණු වෙලා එනවා කියලා දැක ගන්න පුළුවන්. අපි ඉතින් මේක බෑ එකපාරට ඉල්ලනවානේ මුළු ඔක්කොම පැකේජ් එකම ඕනේ කියලා. බෑ, එහෙම බෑ. ඒ වෙනුවට ටිකෙන් ටික ක්‍රමානුකූලව තමයි මේක දියුණු වෙලා එන්නේ. ඒ සඳහා ඉතින් කාලයක් දිය යුතුයි. එහෙම නැත්නම් හරි අසාධාරණයිනේ. එතකොට දැන් මේ කාලයක් කරපු කට්ටියත් ඒගොල්ලන්ගේ කැපවීම කාලය තිස්සේ කිරීම තුලින් මේ ශිල්පේ ළඟා කරගෙන තියෙන්නේ. එහෙම නිකන් හැමෝටම දවසෙන් දෙකෙන් ගන්න පුළුවන් නම් මේක ඉතින් මෙච්චර දඟලන දෙයක්වත් නැහැනේ. එහෙනම් මං හිතන්නේ භාග්‍යතුන් වහන්සේට උනත් නිවනට ඔච්චර කල් පෙරම් පුරන්න වෙයි කියලා. එහෙනම් එහෙනම් හරි, එහෙනම් ඇති කියලා මල්ලිගාවෙන් එළියට බැස්ස ගමන් මේ නිවා. එහෙමම නෑ, ඒ වෙනුවට සෑහෙන කට්ටක් කෑව අවුරුදු 6ක් තිස්සේ අර විදියට දඟලලා දඟලලා බුදු කෙනෙකුත්. ඉතින් අපි ගැන කිනම් කතාද කියලා නැවත නැවත උත්සාහය දෙන්න. ඔගේ සාමාන්‍ය කියන්නේ මොකද්ද, කායගත සතියක් අත් නොහැර කටයුතු කරනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. අත් නොහැර කියන්නේ උත්සාහය අත් නොහැර. නැත්තම් කායගත සතිය අත්හැරෙන හැරුණ ගමන් කියනවනේ, බෑ මට මේක කරන්න ඔය කියන විදියට හිටින්නේ නැහැ කියලා. අන්න හරි, උත්සාහය අත් නොහැර කියන අදහස තියෙන්නේ. උත්සාහය අත් නොහැර මේ වැඩවල යෙදෙනවා. ඒකත් දඟලගෙන තටමගෙන නෙමෙයි, දැඟලුවොත් ඇටමුවොත් ටික දවසකින්ම අර්සස් රෝග ඊට පස්සේ. ඒක නිසා ඒ වෙනුවට අන්න හරි විවේකයෙන් මම මේ වැඩේ යෙදෙනවාද කියන අවදි භාවය නැවත නැවත පුරුදු කිරීම තමයි අවශ්‍ය. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ, ඉතින් ඕක තමුන්ට විතරක් පොදු ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. ඔය නිකං අනවශ්‍ය දේවල් වලට අඬන කට්ටිය කොතෙකුත් ඉන්නවනේ. ඒක ඉතින් මනුස්ස වර්ගයාගේ ප්‍රශ්නයක් කියලා හිතාගන්න. ඒ මනුස්ස වර්ගයාගේ ස්වභාවය තමයි තියෙන්නේ අඬනවා. අඬනවා එල්එල්වේ අඬනවා කියන්නේ පුදුම ඇඬිල්ලක් අඬනවා. හිතා ගන්න බෑ මෙහෙමත් අඬන්න පුළුවන්ද කියලා අඬනවා. අඬනවා. ඉතින් අඬන බබාලා ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉතින් ලබා උපන් හැටි තමයි. ඕවා ඉතින් වෙනස් වෙන ඒවා නෙමෙයි. එහෙම මැරිලා උපදුණා ඉපදෙන්න ඕනේ. ඉතින් ඕවා වෙනස් වෙන්නේ. ඉතින් ඒකින්ද එකම ක්‍රමේ තමයි මේ මම, මේක තමයි මගේ ස්වභාවය කියලා බාර ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව තුලින් වෙන්නේ. ඒ බාර ගැනීමම තමයි නිවන කියලා හිතාගන්න. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව අපි හිතනවා නම් මේ මා වෙනස් කරන්න ඕනේ, මේ ස්වභාවය නැතුව නිකන් අඳන් නැති ස්වභාවයක් හදා ගන්න ඕනේ, සෙන්සිටිව් නැතිව වෙනස් විදියක ස්වභාවයක් හදා ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ප්‍රතිපදා වෙන්නෙම මේ මගේ තියෙන මෝඩකම මෝඩකම විදියට බාර ගන්නවා. ඒක දක්ෂකමක් විදියටත් නෙමෙයි, ඒක මෝඩකමක් විදියට බාර ගන්නවා. මේක තමයි මගේ ස්වභාවය, මේක තමයි මගේ හැටි. අන්නේ බාර ගැනීම තමයි ප්‍රතිපදා කියන්නේ. දැන් ඔය ප්‍රකාශය ඇතුලේ තියෙනවානේ ඒක බාර ගන්න සූදානම් නැති බව. ඒක බාර ගන්න සූදානම් නැති බව ඒක ප්‍රකාශය ඇතුලේ තියෙනවා. එතකොට භාවනාවක් වඩනවා කියන්නේ ඔක බාර ගන්න සූදානම් වෙන දවසක් එනකන් මේ දේ නැවත නැවත හුරු කරනවා, පුරුදු කරනවා. ඒකට අනිවාර්යෙන් නිවැරදි උපදේශක්, මේ විදිහේ කතා බහ කිරීමක්, අනුග්‍රහයක්, ඒක ඒ වගේ දෙකුත් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපිට මේ වගේ සාකච්ඡාවල් පවත්වන්න හේතුකුත් නැහැ. නැවත නැවත බණ කියන්න හේතුකුත් නැහැ. අර නිකන් අර නාලක ස්වාමීන් වහන්සේ වගේ ඔන්නේ නම් කිව්වා ඇති දාපව බුදුනුත් මට ඕනේ නැහැ කියලා යන්න පුළුවන්. එහෙම හැකියාවක් නැති හින්දාම තමයි නැවත නැවත අපිට මෙහෙම කතා බස් කරන්න වෙලා තියෙන්නේ, කමටහන් සුද්ධ කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක බාර ගන්නා සුළුව කටයුතු කරන්න ඕනේ. දවසක ඔය දුකම තමයි, ඔය වෙහෙසම තමයි නිවන දිහාවට අපිව හරවන්නේ. තමුන්ගේ තියෙන යථා ස්වභාවය. අය වෙන කෙනෙක්ගේ ස්වභාවයකින් නිවන් දකින්න බෑ. ගුරුවරයාගේ ස්වභාවයෙන් නිවන් දකින්න බෑ. ඒ වෙනුවට මගේ තියෙන මේ මෝඩකමම තමයි, මෝඩකමේ වපසරිය දැන ගැනීමම තමයි ඔය කී නිවන වෙන්නේ. අන්ධකාරේ ප්‍රමාණාත්මකව අන්ධකාරයේ ස්කේල් එක දැනගන්නවා. මහා ඝන අන්ධකාරයක පොඩි අන්න ඉටිපන්දම් එළියක් තියෙනවා. අන්ධකාරයට සාපේක්ෂව ඉටිපන්දම් එළිය නොගිනිය හැකි තරම් කුඩයි. අන්නේ ස්කේල් එක දැන ගැනීම විතරයි අවශ්‍ය. අපි මේක වෙනස් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒක දකිනාසුලුව කරගෙන යමු කියලා තමයි කියන්නේ.
ස්වාමීන් වහන්ස, මේ අර භාවනා කටයුතු කරන්න ගත්තට පස්සේ තමයි මේ සිතවිලි වල කරදර එච්චර ආවේ.
ඒ තමයි කලින් ඊට වැඩිය ලොකු මෝඩකමක් තියලා තියෙනවා. දැන් ඒක ටිකක් අඩුයි.
එහෙමයි ස්වාමීන් වහන්ස.
ඔව්, ඒකම තමයි වෙලා තියෙන්නේ. ඒකින්ද ඒක තමයි ක්‍රමවේදය කියලා තේරුම් ගත්තා නම් හරි. ඔය අපි කලින් දැක්කේ නෑ, කලින් තියුනේ නෑ, මේ ප්‍රශ්න තියුනේ නෑ කියන්නේ මෝඩකම වෙනමකුත් නෙමෙයි. ඔය කට්ටිය කොත්තේකුත් හම්බ වෙනවා. අනේ මම නම් නෑ, ඔයාට මම නෑනේ, මම හරි අහිංසකයි, මම හරි කරුණාවන්තයි කියලා නිකන් අමුතු නිකන් අර මෛත්‍රිය පතුරවගෙන තමයි ඉන්නේ. තාම අර තමුන් තුල තියෙන ඒ ස්වභාවය නිකන් හූරලා බලලවත් නෑ. හූරලා බලලවත් නැති හින්දා තමයි ඒ වගේ ප්‍රකාශ කරන්නේ. කොතෙකුත් මිනිස්සු හම්බ වෙනවා ඇති, දැකලත් ඇති. භාවනාවක් කියන දෙයක් වඩන්න හිතලවත් නෑ. නිකන් අර පොඩ්ඩක් හීරුවා නම් පේනවා මගේ තියෙන මේ කුණු ගතිය. නමුත් ඒක දැනিলা නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියනවා නෑ නෑ මම නම් එහෙම නෑ, මේ ලෝක මිනිස්සු තමයි. මම නම් මේ විදිය, අනිත් කට්ටිය තමයි කිකි කියනවා. නමුත් ඔය කියපු ප්‍රකාශය හරියටම හරි. මේක කරන්න ගත්තට පස්සේ තමයි ඔවා මතුවෙලා එන්නේ. ඒක නිවැරදි. ඒකම තමයි භාවනාවකදී මම මාව දැක ගන්නවා කියලා කියන්නේ. අද දවසේ බණත් අහලා බලන්න, ඒකත් ඔය ටොපික් එක ටච් කරගෙන යන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. හරි.
ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
හොඳයි, අපේ කමඨහන් සුදු කිරීමේ කාල වේලාව ඉවර වෙලා තියෙන්නේ. අපි එහෙනම් අපි දවසේ ඉතුරු වැඩ කොටසට යන්න ලෑස්ති වමු. මම ඒ සඳහා උපාලිට ආරාධනා කරනවා, ස්වාමින් වහන්සේට ආරාධනා කරන්න කියලා.
උදේ සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපගේ අද දින පළවෙනි කොටස වන කමඨාන් වාර්තාවලට උපදෙස් ලබා දීම ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා. දැන් අපි ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ දෙවනි භාගයට. මම ගෞරවයෙන් කරුණාවෙන් ඔබ වහන්සේගේ දෙපා නමද අද දින ධර්ම දේශනාව පවත්වන ලෙස ඉතා ගෞරවයෙන් දෙපා නමද ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාපකේනච සීලේන පාපිකායච දිට්ඨියා ඒතේහි ද්විහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස බෙහෙදා දුපඤ්ඤෝ නිරයං සෝපජ්ජතිති බද්ධකේනච සීලේන බද්ධිකායච දිට්ඨියා ඒතේහි ද්විහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපජ්ජතිති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි සාමාන්‍යයෙන් මේ පොතක් පතක් කියෝලා, එහෙම නැත්නම් ධර්ම දේශනාවක් අහලා, එහෙම නැත්නම් මේ විදිහේ යම් කිසි සාකච්ඡාවකින් හරි කොයි විදියට හරි යම් යම් දේවල් ටිකක් මේ පුහුණුව පිළිබඳ, මේ ප්‍රතිපදාව පිළිබඳ දැන හඳුන ගන්නවා. එතකොට දැන හඳුන ගන්න දේවල් අපි මේ ප්‍රතිපදාවට උනන්දු උත්සාහ කරවන්න, මේ ප්‍රතිපදාවට යොමු කරවන්න, මේ ප්‍රතිපදාව පිළිබඳ ධෛර්යයක් අපිට ඇති කරන්න බොහෝ උපකාර වෙනවා, හේතු වෙනවා. ඉතින් එහෙම තමයි අපි මේ ප්‍රතිපදාව පටන් ගන්න. නමුත් මෙහෙම පටන් ගන්නා ප්‍රතිපදාව යම් කිසි දවසක යම් කිසි විදිහකට අන්න තමුන් තුල කරන පරීක්ෂාවක් බවට පත් වෙන්න ඕනි. එහෙම නැත්නම් අර පොත තුල කෙරෙන පරීක්ෂාවක්, එහෙම නැත්නම් වෙන කෙනෙක් තුල කරන පරීක්ෂාවක්. එහෙමනේ අපි මේක දැකගන්නේ. නමුත් එහෙම දැකගත්තට මොකද? අන්න මේක තමුන් තුල කෙරෙන පරීක්ෂාවක් බවට පත්ුනොත් තමයි මේ ප්‍රතිපදාවේ නියම වටිනාකමක්, නියම විභවයක් මේ තැනැත්තාට අඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි නිකන් අර නිකන් වචන ඇසූ පමණින්, පොතක කියවූ පමණින් ඒ ටික විතරක් දරාගෙන එතනින් එහාට මේකේ වටිනාකමක් නොදක්නා සුළුව, හඳුන නොගන්නා සුළුව කල් ගෙවන්න ඉඩ තියෙනවා. ඉතින් හරියට නිකන් අර අපි හිතමු දෙමව්පියෝ, දෙමව්පියෙක් තමුන්ගේ ඒ කුඩා දරුවෙක් බොහෝම ආදර කරුණාවෙන් අවශ්‍ය දේවල් ටික ඔක්කොම කර දෙමින් මගේ මේ දරුවට මම දුකක් දෙන්නේ නෑ කියන වගේ අදහසකින් අන්න රකිනවා. රැකකට මොකද? අන්න මේ දරුවාට තමුන්ගේ පරීක්ෂණයක් සඳහා ඉඩ නොදුන්නොත් අන්න මොකද්ද මේ හදලා තියෙන්නේ, මොකද්ද මේ වඩලා තියෙන්නේ? කවදාවත් අර කූඩුව අතහැරලා නොයන දරුවෙක්, පියාඹන් පියාසරන්නේ නැති දරුවෙක් හදනවා. හදලා අපි හැමදාම අපේ ආරක්ෂාවට වගේ දරුවවත් තියාගෙන ඉන්න බලනවා. නමුත් ඒ දරපු උත්සාහයේ ප්‍රතිඵලය අනපති ගියා, අහක ගියා කියන එක පැහැදිලි. මොකද හේතු අර ස්වාධීනව නැගිහිටින්න, දෙපයින් නැගිහිටින්න හැකියාවක් ඒ දරුවට නෑ. ඔක්කොම බැලුවා, ඔක්කොම බලන්නම් මාව දාලා යන්න එපා කියන එක තමයි ඕක පිටිපස්සේ තියෙන ඇග්‍රිමන්ට් එක, වෙන මුකුත් නෑ. ඉතින් එහෙම දරුවෙක්ගෙන් වැඩක් තියෙනවද? එහෙම දරුවෙක්ගේ එහෙම දරුවෙක් ලබන යහපත මොකද්ද කියලා බැලුවොත් අර උත්සාහය අපරාදී. ඒ වෙනුවට අන්න මේ මුල් කාලේ අවශ්‍ය කාලේ ඒ දේවල් සකසන්න, ඒ දේවල් ලබා දෙන්න පුළුවන්. නමුත් අන්න යම් කිසි දවසක පියාසරන්න ඕනේ. ඒ පියාසැරීම අන්න අද කාලේ ගොඩ දෙනෙක් යම් දරා ගන්න කැමති නෑ. හැමදාම යැපීම් මාත්‍රකින්ම ඉන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නියම ක්‍රමවේදේ තමයි මුලදී බණක් අහන්න, මේ විදියට පොතක් කියවන්න. නමුත් තමුන් තුළ මේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන්න, තමුන් තුළ පරීක්ෂාවක් බවට මේ දේ යොමු කරගන්න. අන්න එහෙම පරීක්ෂා කරොත් අන්න දවසක තේරෙනවා මේ විදියට මාතුලේ දෙන පරීක්ෂාවකින් මාතුල ඇතිවෙන විශ්වාසකින් තමයි මේ ප්‍රතිපදාව නියම විදියට හඳුන ගන්න දැනගන්න පුළුවන්. එහෙම නැත්තං නිවනක් ගැන කතා කරන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අර නිකං අනාගතේ මෙතේ බුදුන් දැකලා නිවන් දකින්නවා කියන වගේ අදහසක් හොඳයි. යැරෙන්න මෙතනින් එහාට ගැඹුරක් කතා කරන්න බැරි තරම්. මොකද හේතුව අපි අර සම්ප්‍රදාය අර යැපීම බිඳගෙන යන්න කැමති නෑ. දැන් ඔයකද සිම්බල් එකක් විදියට පෙන්වුම් කරනවා අර zen වල තියෙනවා මේ incomplete circle of zen. අර වෘත්තයක් වගේ ඇඳලා දෙකොණ සම්බන්ධ නොකර දෙකොණ යා නොකර ඇඳපු සලකුණක් තියෙනවා. ඒකේ මේ ඉර ඇඳලා පෙන්වලා තියෙනවා යම් තාක් දුරකට. නමුත් අර එහා කෙළවර හිස් එහා කෙළවර යා කරලා නැහැ. පෙන්නුම් කළා නැහැ. අන්න ඒ සිම්බල් එක ගත්තොත් ඔය පොත්වල තියෙන ඔය සම්ප්‍රදාය ඔය ආගම කියලා අපි හඳුන්වන්නේ අර ඇඳපු ඉරි කෑල්ල. නමුත් නියම ඕජස තියෙන්නේ නියම ධර්මයේ තියෙන්නේ අන්න අර අර ඇඳපු නැති යා නොකරපු අර අවිනිශ්චිත ස්වභාවයක් තියෙන හරියක් තියෙනවානේ. අන්න එතන තමයි නියම ධර්මය නියම ඕජස තියෙන්නේ. අන්න ඒ ක්‍රමවේදේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. කවදාවත් මේ මතම යැපෙන්න කියලා නැහැ. අර ඉරි කෑල්ලන්න ඇඳලා පෙන්නලා තියෙනවා තමයි. නමුත් මේ මතම යැපෙන්න කියලා නැහැ. දැන් ඔය දේව ඇදහිල්ලක වගේ මේ රවුම මැඳලා යා කළා තියෙනවා. රවුම මැඳලා යා කළා තියෙනවා. අන්න යා කරාට පස්සේ මේකෙන් පිට පැන්නොත් අන්න හරියන්නේ නැහැ. මේකෙන් පිට වාද මතවාද කතා කරන්න එන්න එපා. මීට වැඩි එහා ගියපු පරීක්ෂා කරන්න යන්න එපා කියලා ඔන්න පැනවීමක් කරනවා. ඉතින් දෙවියන්ගේ නාමෙන් මිනි මරනවා කියන එක අහන දෙයක් නැහැනේ. දෙවියන්ගේ නම කියලා කපන්. දෙවියන්ගේ නම කියලා දැන් ඊයේත් මොකද්ද එකක කොහෙදෝ එකක දෙවියන්ගේ නම හම්බෙලා ටක් ගාලා ප්ලේන් එක බිමට බස්සලා. දෙවියන්ගේ නම හම්බුණා කියන්නේ ෂුවර් නෑ. මොකද මොකෙක් හරි පිස්සෙක් ඉඳලා මොකක් හරි කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අර සම්පූර්ණ ඉර ඇඳලා යා කළා සංවෘත කළා පෙන්නලා. කියනවා මේකෙන් පිට පයින් එපා කියලා කියනවා. ඉතින් අන්න අන්ද ඇදහිල්ලක් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වගේ ස්වභාවයක් තමයි ඔක තුල තියෙන්නේ. නමුත් අන්න නිවැරදි දහමක් නිවැරදි ප්‍රතිපදාවක් නම් ඉරි කෑල්ලක් ඇඳලා පෙන්නම් පෙන්ණුම් කරලා තියෙනවා තමයි. නමුත් ඒක සම්පූර්ණ කළා නෑ. අර හිඩසක් තියෙනවා කෙරවලක. ඒ හිඩසේ තමයි නියම ඕජස තියෙන්නේ. එහෙම නැතුව අර ඇඳපු ඉරි කෑල්ලේ නෙමෙයි. එතකොට අද අපේ මේ ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාව අවශ්‍ය නම් අපිට ඔය ඉරි කෑල්ල පැත්තෙන් පෙන්වන්නත් පුළුවන්. අවශ්‍ය නම් අපිට අර හිඩස තුලින් පෙන්වන්නත් පුළුවන්. එතකොට හැමදාම ඔය ඉරි කෑල්ල ගැන කතා කරන නිසා අපි බලමු වැඩි වැඩියෙන් අර ඇඳපු නැති කෑල්ල අර අවිනිශ්චිත කෑල්ල අනේ ඒක මත පදනම් වෙලා මේ අද දවසේ මාතෘකාව පෙන්වුම් කරන්න. ඉතින් අද දවසට භාග්‍යතුන් වහන්සේ මේ කොටස් දෙකක් විදියට යන්නේ. මම ඉතින් කම්මැලි කමර දෙකම එකට තියලා පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද එතන තියෙන්නේ? ගෙන යන ලද බරක්, ගෙන යන ලද බහරයක් බිම තබනාසේ නරකයේ උපදෙන්න හේතු වෙන ධර්ම දෙකක් තියෙනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද මේ ධර්ම දෙක? ලාමක සීලය, ලාමක දිට්ඨිය. ලාමක සීලයක් ඇති කෙනෙක් ඉන්නවා නම්, ලාමක දිට්ඨියක් ඇති කෙනෙක් ඉන්නවා නම් අන්න යාව අර විදියට ගෙන යන බහරයක් බිම තබනවා වගේ නිරයේ උපදින්න ඒක හේතු වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා ගෙන යන බහරයක් බිම තබනාසේ අන්න ස්වර්ගස්ත වෙන්නත් හේතු වෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? ලාමක සීලය සමාවෙන යහපත් භද්‍රක, භද්‍රක සීලය භද්‍රක දිට්ඨිය. යහපත් සීලය භද්‍ර වූ සීලයක් තියෙනවා, භද්‍ර වූ දිට්ඨියක් තියෙනවා. ඒක තමයි ගෙනහර දක්වන අදහස් දෙක. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ ඒක ගාථා දෙකකිනුත් ඉදිරිපත් කරනවා. පාපකේනච සීලේන පාපිකායච දිටියා ඒතේහි ද්වීහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයං සෝප පජ්ජතිති. අන්න මේ විදිහට පාපී වූ සීලයක් ලාමක වූ සීලයක් තියෙනවා, පාපී වූ දිට්ඨියක් තියෙනවා ලාමක වූ දිට්ඨියක් තියෙනවා. ඒතේහි ද්වීහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ. මෙන්න මේ කී ධර්ම දෙකෙන් යුක්ත මේ නරයා, එහෙම නැත්නම් මේ මිනිසා, අන්න කායස බේදා දුප්පඤ්ඤෝ. මේ විදිහට කයේ බෙහෙදයෙන් පස්සේ මේ මෝඩ පුද්ගලයා මොකද වෙන්නේ? නිරයන් සෝප පජ්ජතිති. නිරේහි උපත්ති ලබනවා. ඉලට ඒකම අනිපත්ත කියනවා බද්ධකෝ බද්ධ කේනච සීලේන බද්ධිකායච දිට්ඨියා ඒති හිද්වීහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස බේදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපජ්ජති ඉති. අන්න මේ විදිහට භද්‍ර වූ සීලයක් තියෙනවා, භද්‍ර වූ දිට්ඨියක් තියෙනවා. මේ ධර්ම දෙකෙන් යුක්ත මේ තැනැත්තා අන්න කයේ බෙදයෙන් පස්සේ අර විදියට දෙව්ලොව ස්වර්ගයේ උප්පත්තිය ලබනවා කියන ඔය අදහස් දෙක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කළා තමයි මේ මේ සූත්‍ර දේශනා දෙක අවසන් කරන්නේ. ඒතකොට ඇත්තටම ඔය දැන් සීලය පිළිබඳ කොතෙකුත් කතන්දර මේ කට්ටිය ඕන තරම් අහලා ඇති. මං හිතන්නේ මටත් වැඩිය අහලා ඇති ඕන තරම් සීල කතා පිළිබඳ අදහස්. ඒ වගේම දිට්ටිය පිළිබඳ අදහසුත් කොතෙකුත් අහලා ඇති. එතකොට ඒ අහලා තියෙන ඔය අදහස් සියල්ලම වගේ අර ඇඳපු ඉරි කෑල්ල විදිහට පෙන්නුම් කරන්න මම කැමතියි. මේ ඉරක් ඇඳලා පෙන්නනවා. ඒ ඉර අඳින්නේ කවුදෝ කෙනෙක්. පොතකින්. අර විදිහට අපේ ගුරුවරයෙක්. එහෙම වෙන්න පුළුවන්. නමුත් අන්න මේ ඇඳපු ඉරට සාපේක්ෂව කරන පරීක්ෂාවක් තමයි මේ නියම් ප්‍රතිපදාව. ඒ ඉරි කෑල්ල හඳුනා ගන්න, ඒක දැනගන්න, කමක් නැහැ ඒක අහන්න. ඇහුවට මොකද? එතනින් නැවතුනොත් අන්න අපි තාම මේ ප්‍රැක්ටිස් එකට බැසගත්තේ ඒවත් නැති වෙනවා. ඒක නිසා යම් කිසි විදියක අන්න අර ඇඳපු නැති අර අවිනිශ්චිත කොටස තුල තමයි නිවන තියෙන්නේ. ඒක තුල තමයි නියම පරීක්ෂාව තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඉලක්ක කළා අද දවසේ අපි මේකේ මාතෘකාව කතා කරමු. ඕකේ දිට්ඨිය කිව්වත් සීලය කිව්වත් ඕක දෙකක් විදියට පෙන්වන්න දෙයක්වත් නැහැ. එකම කියලා අරගන්න පුළුවන්. දිට්ඨිය උජු වෙනකොට සීලෙත් වර්ධනය වෙනවා, සීලේ වර්ධනය වෙනකොට දිට්ඨියත් වර්ධනය වෙනවා. නොන විදියට දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න මේ කී අදහස අපි බලමු අපේ ප්‍රැක්ටිස් එකත් එක්ක, අපි මේ කරන ප්‍රතිපදාවත් එක්ක ගලප ගන්න පුළුවන් විදිය. අර විදියට ඇඳපු ඉරි කෑල්ල කෙසේ වෙතත් අර ඇඳපු නැති කොටස ගැන තමයි වැඩි අවධානයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හිතමු මේ විදියට දැන් සිහිය පිළිබඳ හඳුන්වලා දෙන කොට අපි යාට කියනවා මේ විදියට මොකද්ද සිහිය යම් කිසි විදියක හුස්මට අවධානයක් සිහියක් ගැනීම පිළිබඳ, පතුලට අවධානයක් සිහියක් ගැනීම පිළිබඳ ওই විදියට යම් කිසි මූලික හඳුන්වා දීමක් කරනවා. එතකොට ඒ කෙනෙක්ට ඉතනින් එහාට බරපතල කතාවක් කියන්න යන්නත් හොඳ නැහැ. එහෙම කිව්වොත් ඒ කියන කෙනාගේ මෝඩකම කියලා අපිට කියන්න පුළුවන්. මොකද මෙයා තාම සිහිය කියන එක දන්නේ නැහෙනි. මෙයා තාම මේක අඳුරන්නේ නැහෙනි. එතකොට එහෙම අඳුරන්නේ නැති දන්නේ නැති කෙනෙක්ට අපි සරලව කියමු, හුස්මක් දෙකක් බලන්න පුළුවන්ද බලන්න, පියවරක් දෙකක් දකින්න පුළුවන්ද බලන්න, ඒ විදිහට මේක පුරුදු කරන්න කරලා බලන්න නැවත නැවත කියලා යම්කිසි මඟ පෙන්වීමක් කරනවා. එතනින් එහාට ලොකු කතාවක් කියන්න ඕනේ නැහැ. නමුත් මෙයා මේක පුරුදු කරනවානේ, උනන්දුවක් තියෙනවා නම් නැවත නැවත වඩනවානේ. අන්න වඩලා වඩලා පුරුදු කරලා කරලා දවසක මෙයා යම්කිසි හැකියාවක් විභවයක් ඇති කරගත්තාම අන්න අපිට මෙතනින් එහාට තව කතා බහක් කරන්න පුළුවන්. එතකොට දැන් සිහිය කියන අදහස දෙනකොට අපි මේ කයක දැනීමක් ඉදිරියෙන් තියාගන්න කියලා කියනවානේ. දැන් වාඩි වෙලා ඉන්නවා නම් හුස්ම කියන්නේ ඒක, බඩේ පිම්බීම හැකිලිම කියන්නේ ඒක, කයක දැනීමක්. එතකොට ඇවිදිනවා නම් පතුල කියන්නේ ඒක, කයක දැනීමක්. එතකොට ඕක තමයි අපි ඉදිරියෙන් තියන්නේ. එතකොට ගොඩ දෙනෙක් හිතනවා, අපිත් කොතෙකුත් කතා කරලා තියෙනවා, මේ හුස්ම කියන්නේ හරියට නිකන් කූණියක් වගේ කියලා. මේ පතුලට දැනෙන දැනීම කියන්නේ හරියට නිකන් කූණියක් වගේ. මේ කූණියේ තමයි අපේ සිහිය පිහිටවන්න අපිට උපකාර වෙන්නේ කියලා යම් කිසි දියක අපි කතාබස් කරනවා. නමුත් ඇත්තටම අපිට මේ හුස්ම කියන දේ වඩාත් නිවැරදිව පෙන්වුම් කරනවා නම්, අර පතුලට දැනෙන දේ, අර කයට දැනෙන දේ වඩාත් නිවැරදිව පෙන්වුම් කරනවා නම් අපිට කිව හැකි ඒක නිකන් කොහොමද ගුවන් ගත වෙන පාදමක් වගේ දෙයක්. දැන් ওই රොකට් එකක් වගේ ගුවන් ගත වෙනකොට එතන පාදමක් තියෙනවානේ. ඒ පාදම බොහොම ස්ථාවරයි. ඒ පාදමට ඕන දෙයක් දරන්න පුළුවන්. අර බොහොම ලොකු ෆෝස් එකක් එක තමයි අර යානේ උඩට යන්නේ. එතකොට මෙන්න මේ පාදම වගේ තමයි ඔන්න ඔය කි කයට දැනෙන දැනීම. එතකොට මේක කූණ්‍යයක් කියනවටත් වැඩිය අර විදිහේ පාදමක් ගුවන් ගතවීම සඳහා හදපු පාදම කියලා කිව්වත් නරක නෑ. ඒක ඊට වැඩි ගැඹුරක් දනවනවා. ඇයි එහෙම කියන්නේ? අන්න කූණ්‍යයක් කියලා ගත්තොත් ඒ කූණ්‍ය හැමදාම තියන්න උත්සාහ කරනවානේ රෙෆරන්ස් පොයින්ට් එකක්. මේ රෙෆරන්ස් එක තියෙන්න ඕනේ. මෙතන මේකට සාපේක්ෂව තමයි මගේ පැවැත්ම තියෙන්නේ කියලා වගේ අදහසක් එනවානේ. නමුත් ඇත්තටම මේ මූලික හඳුන්වලා දීම කරන්නේ ඒක මත පදනම් වෙලා ගුවන් ගත වෙන්න. ගුවන් ගත වුණාට පස්සේ ආපහු ওই පාදමෙන් ඇති වැඩක් නැහැ. මං කියන්නේ ඔය ඊලාන්ගේ රොකට් ගැන නෙමෙයි. සාමාන්‍ය රොකට් එකක් ගත්තොත් ඕකේ ගියාට පස්සේ ආයෙ ඉතින් පාදම අදාල නැහැනේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි මේ කයේ දැනීම කියන එක ඉදිරියෙන් තියා ගැනීම තුළ තියෙන්නේ. මේක හොඳට දැන හඳුන ගන්න ඕනේ. මේක ස්ථාවරව පිහිටව ගන්න ඕනේ. මේ පාදම හරියට හදා ගන්න ඕනේ. ඒකේ සැකයක් නැහැ. නමුත් මේක මතපදනම් වෙලා අන්න යම් කිසි විදියක ගමනක් තියෙනවා. ඒ ගමන යනකොට ආයි පාදම ගැන හිතන්න කල්පනා කරන්න දෙයක්වත් නැහැ. ඔන්න ඒ කී වෙනස තමයි අපි අර නාඳුනන කොටස, අර ස්ථාවර, අර ඉරකින් ඇඳලා පෙන්න සම්බන්ධ නොකරපු කොටස පිළිබඳ පරීක්ෂාවකට අපිව යොමු කරන්නේ. අපි මේක මතම පදනම් වෙලා ඉඳියොත් අපි ඒ වගේ පරීක්ෂාවකට නොයනවා වෙන්න පුළුවන්. දැන් ඔක සඳහා පහුගිය දවසක අර මේ කළු කොල්ලෙක් ඉන්නවද මේ මෙහෙ භාවනා කරන්න ඇවිල්ලා, ඒක කියපු කතා බහක් මේකට අපිට ගලපන්න පුළුවන්. මොකද්ද මේ කුස්ම අඳුනගෙන ඉඳියා යා මෙහෙ එන්නත් කලින් ගෝයන්කා එහෙ භාවනා ක්‍රමේ කරලා තියුණා සෑහෙන. එතකොට එහෙම කෙනෙක්ට අපි කියනවා හරි දැන් ඔයා හුස්ම අඳුනනවානේ, හුස්ම අඳුනනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ, හුස්මට යන විදියක් දන්නවා, ගැටලුවක් නැහැ. පොඩ්ඩක් ඔයාව නිකන් ඔය යන්න දීලා බලන්න ඔය හිතට මොකද වෙන්නේ කියලා. මේ හිත මේ කොහෙද යන්නේ කියලා බලන්න කියලා කිව්වොත් අන්න ඒක පාට මෙයා ඒක බාර ගන්නත් කැමති නැහැ. මොකද අර රෙෆරන්ස් පොයින්ට් එක ගන්න මෙයාට අඳුනලා දීලා තියෙන්නේ. මේ කූණ්‍යය කියන එක තියෙන්න ඕනේ කියන අදහසින් තමයි අඳුනලා දීලා තියෙන්නේ. නමුත් අපි කියනවා මේක ලෝන්චින් පෑඩ් එකක් කරගන්න, මේක මේ විදිහට ෆවුන්ඩේෂන් එකක් ගුවන් ගත වෙන්න. ගුවන් ගත වුණාට පස්සේ ආයේ ෆවුන්ඩේෂන් එක ගැන හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ කියලා එහෙම මෙයාට යම්කිසි අදහසක් දුන්නාම මෙයා දවස් කිහිපයකට පස්සේ ඇවිල්ලා කියනවා මේ මේ භාවනාව කියන්නේ හරිම මේ මේ පහසුවක්, සැහැල්ලුවක් දනවන දෙයක් නේ ස්වාමීන් වහන්සේ. මේ සක්මන් කරනවා කියන්නේ හරිම විවේකයක් දනවන දෙයක් නේ ස්වාමීන් වහන්ස. මොකද්ද ඒකට හේතුව? අන්න අර දැඟලිල්ල පොඩ්ඩක් නතර වුණා. හිතට ඔහේ යන්න දුන්නා. යන්න දෙන්න දුන්නා කියලා කියන්නේ මේ ඇයි? අන්න මේ තැනත්තා පාදම දන්නවා. සැක සංකාවක් ආවොත් කරන්න ඕනේ තියෙන දේ දන්නවා. හැබැයි ඒක දැනගත්තට පස්සේ පාදමේ රැඳිලා ඉඳියොත් ගමනක් කෙරෙන්නේ නැහැ. අන්න ගුවන් ගත වුණා ඒ ගමනට යන්න දෙන්න. එතකොට තේරෙනවා ඔන්න අමුතු කැරකවිල්ලක්, ඇඹරිල්ලක් එක්ක මේ භාවනාව ඔන්න වැඩෙන්න පටන් ගන්නවා. ඒක අපි බාරගන්න සූදානම් කියන එක යම් කිසි විදියක පෙරපිනුත් තියෙන්න ඕනේ වෙන්ට ඇති. මොකද හේතුව සමහර කෙනෙක් මේක බාරගන්නම කැමති නැහැ. නමුත් ඔන්න ඔය පාදමින් ගුවන් ගත වුණාට පස්සේ ඒ අභ්‍යවකාශයේ ගමනට යන්න දෙන්න. යන දුන්න බැලුවම තේරෙනවා අර අමුතු දාමයක්, ක්‍රියාවලියක් ඔන්න මතුවෙලා එනවා. එක එක හිතවිලි, කල්පනා, අතීත මතක, ඔය කලවමක්, ඊට පස්සේ ඇඟේ පතේ නොයෙකුත් විකෘති ස්වභාව, ඊට පස්සේ සද්ද, ඔහොම 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 මොකද්දෝ ක්‍රියාවලියක්, එකතුවක්, වමනයක් වගේ දෙයක් ඔන්න මතුවෙලා එන්න ගන්නවා. ඒක දිහා විශ්වාසයෙන් බැලුවොත්, ඒකත් එක්ක ඉඳියොත් අන්න මොකද වෙන්නේ? අර නොදන්නා පදේසේ පිළිබඳ පරීක්ෂණයක් සඳහා අපි යොමු වෙන්න පුළුවන්. ඒ දිහාවට අපිව ගමන් කරවන්න පුළුවන්. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අන්න නියම පරීක්ෂාව, නියම ප්‍රතිපදාව. ඒ වගේ පරීක්ෂාවකින් නැතුව කවදාවත් නිවනක් කියන එකක් ලං කරගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. එහෙම ඉඩක් තියෙන එකක් නැහැ. මොකද අපි අර පොතේ අහපු ටිකෙන්, අර විදිහට කෙනෙක්ගෙන් අහපු ටිකෙන් විතරක් අපි නිවන් යන්න බලාපොරොත්තු වුණොත් ඒක එච්චර සාර්ථක නැහැ. වෙනුවට තමුන් තුළ මේ පරීක්ෂාව කරන්න ඕනේ තමන් තුළ ඒ වර්ධනය සිද්ධ වෙන්න ඕනේ. ඒකම තමයි අපේ හිත මේ ක්‍රියාවලියෙන් නිදහස් කරන්න නිවෙන්න හේතුවෙන්. එහෙම නැත්නම් අර විදියට පරණ පුරුදු මෝඩකමේම තමයි. දැන් ඕක පිළිබඳ කියනකොට අපි හිතමු කොහොමද කියන්නේ අර මාර පරාජෙත් ඒකට සම්බන්ධ වෙනවා. දැන් ඔබට නියම හොඳ මනුස්සෙක් නැත්තං අර විදියට අඳුරක් පාපයක් දුරුකරපු මනුස්සෙක් බවට පත්වෙන්න බෑ ඔබගේ පාපී ස්වභාවය හාත්පස දැකගන්නේ නැතුව. තමුන් තුළ තියෙන ඒ ස්වභාවය හාත්පස දැකගන්නේ නැතුව ඒ විදියට අර විදියට පාපී ස්වභාවයක් දුරු කරන්න බෑ කවදාවත්. ඒක දුරු කරන්න තියා හිතන්නවත් බෑ. මේ විදියට මේ සීලය උතුම් සීලයක් බවට පරිවර්තනය කරගන්න, මේ දිට්ඨිය උතුම් දිට්ඨියක් භද්‍රක දිට්ඨියක් බවට පරිවර්තනය කරගන්න බැහැ ඒ ස්වභාවය අත්දකින්නේ නැතුව, ඒ අඳුර තුළට යන්නේ නැතුව ඒක කරන්න බෑ. අනේ ඒ ස්වභාවයේ අඳුර දැන දැක ගැනීමක් මේ ප්‍රතිපදාව තුල තියෙනවා. ඒක ඉස්මතු වෙලා එනකොට ගොඩ දෙනෙට ඔන්න මොකද වෙන්නේ අර විසහරණ රෝග ලක්ෂණ එනවා, ඩීටොක්සින් සිම්ටම්ස් එනවා, ඒ අමාරු අපහසු ඇලර්ජි ස්වභාව එනවා. ඉතින් යනවා පැනලා යනවා, රැයේ යනවා, නොකියා යනවා, පැදුරටත් නොකියා යනවා. ඔක තමයි ක්‍රමවේදේ. මොකද මේක දරන්න බෑ, මේ අතාර්ථෙට මුණ දෙන්න බෑ. නමුත් මේ පැවැත්ම කියන්නේම ඔය අඳුර අපි තුල සැඟවිලා තියෙනවා. මේ ශරීරයක් තියෙනවා කියන්නේම ඇඟට පිටිපස්සෙන් හෙවණැල්ලක් වැටෙනවා. ඒ හෙවණැල්ල අඳුරුයි. නමුත් මේ හෙවණැල්ලක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑනේ අපිට. මොකේනම් මේ අඳුරක් මගේ පිටිපස්සට වැටිලා නැහැ, එහෙම එකක් මට නැහැ කියලා කියන උත්සාහ ගන්නවා. ඒක ඉතින් ගොඩක් වෙලාවට මෝඩ කමෙන් කරන ප්‍රකාශයක්. නැතර භාග්‍යතුන් වහන්සේ මෙච්චර මේ බුද්ධත්වයක් සාක්ෂාත් කරන් ගිහිල්ලා අපි කියනවනේ මාරයාට මුණ දුන්නා කියලා, මාර පරාජය කියලා කතා කරලා තියෙනවා. එතකොට මොකද්ද මේ මාර පරාජය කියලා කියන්නේ? ඔය BBC එකෙන් කරපු හරිය නිකන් ඒ ડોකියුමන්ටරි එක පුදුම ලස්සනයි. මේ බුද්ධ චරිතය පිළිබඳ BBC නෙමේ PBS හරි ඔන්න මොකක් හරි PSB හරි ඔන්න මොකක් හරි ડોකියුමන්ටරි එකක් තියෙනවා. ඔය දලයි ලාමතුමා මේ තුමත් එක්ක කරපු ડોකියුමන්ටරි එකක්. ඒක පුදුම ලස්සනයි. ඒකේ පෙන්නනවා මෙන්න මේ මාර පරාජය කියන අවස්ථාව. ඒක නිකන් අර ග්‍රැෆිකල් විදියට පෙන්නනවා. එතකොට මේ බුදුන් සමග මූණට මූණ දාපු මේ යක්ෂයෙක් ඉන්නවා. එතකොට මේ යක්ෂයා මේ මූණට මූණ දාලා මේ ඉදිරියට හම්බෙලා තිනේ කවුද? මේ බාහිරේ ඉන්න යක්ෂයෙක් නෙමෙයි. ඒ වෙනුවට තමුන් තුළම ඉන්න යක්ෂයෙක්. තමුන් තුළ තිබුණ මේ අඳුර තමයි මේ දැන දැකගත්තේ. තමුන් තුළ තිබුණ මේ පාපී ස්වභාවය තමයි දැන දැකගත්තේ. අන්න අර අඳුරේ කිඳා බැස්සා, අඳුරට ගිලිලා ගියා. අන්න ඒ අඳුරට කිඳා බැස්සොත්, ඒ අඳුරට ගිලිලා ගියොත් අන්න ඒක තමයි නිවැරදි භද්‍රක වූ සීලයක් සඳහා හේතු වෙන්නේ, භද්‍රක වූ දිට්ඨියක් සඳහා හේතු වෙන්නේ. එහෙම නැත්නම් අපි ඉතින් ඔය ඇඟිල්ලක් අතක් පිටතක් තියාගෙන අර මොකද හස්ත්‍ර මුද්දා දාගෙන ලොකු ලොකු බණ කිවට මොකද? තාම අපේ මේ නියම ස්වභාවය අඩුම ගානේ හූරලා බලලවත් නැහැ. හූරලා බලන්නවත් සූදානමක් නැහැ. විශේෂයෙන් අද කාලේ හාමුදුරුවරුන්ට මෙහෙණින් වහන්සේලාට වෙන්නේ මොක තමයි? මොකද හේතුව දැන් මම දැන් සිවුරක් පුරව ගත්තානේ. මම මේ විදිහට අඳින්න ඕනේ. මෙහෙම අන්තට්ටුවක් පළඳ ගන්න ඕනේ කියලා ඔන්න ඉතින් මෛත්‍රී කරුණාව පතුරවගෙන තමයි ඉන්නේ. පුදුම මෛත්‍රියක් වැහෙන්නේ කියලා වැඩක් නැහැ. ඊට පස්සේ මෙහෙණින් වහන්සේලා ඊටත් වැඩි. නමුත් පොඩ්ඩක් එමේ වුණ ගමන් පොඩ්ඩක් ආශ්‍රය කරපු ගමන් බලන්න ඕනේ ඇතුලේ ඉන්න යක්ෂයා. හිතා ගන්න බැරි තරම් යක්ෂයෙක් ඉන්නවා. වැඩේ කියන්නේ යක්ෂයා යක්ෂයා විදියට බාර ගන්න කැමති නැහැ නේ. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ළමුන්ගේ යථාර්ථය ඩවුට් කරන පමණට බොරු ගොතනවා. බොරුගතනවා. ඉතින් ඒ වගේ කට්ටිය ගොඩාක් කැමති විවේකෙට යන්න. මම මේ පැවිද්දෙක්, මම මේ ගිහියෝ එක්ක සංසර්ගයක් නැහැ කියලා පෙන්නුම් කරන්න හරි කැමති. අර පිරිසක් දැක්කම ටක් ගාලා ගලක් උඩ නැගලා ඇස් දෙක පියාගන්න භාවනානුයෝගී හරි කැමති. දැන් පහුගිය දවසක එක්කෙනෙක් කියනවා මේ මේකා මේ හොඳට ඉඳියලු. මේක හොඳට ඉඳියලු. අර දවසක් කට්ටියක් ඇවිල්ලා ආරන්නේ උඩට අන්න ගලක් උඩට වෙලා භාවනා කරනවා මම බලනකොට කියන කියනවා මෙච්චර දවසක් හොඳට ඉඳලා අර කට්ටිය දැක්කනේ ටක් ගාලා අන්න ගලක් උඩට නැග්ගා ඇස් දෙක පියාගත්තා ඊට පස්සේ හොරේන් ඇහැක් කරලා බලනවා මම කට්ටිය පාව කරගෙන ගිහිල්ලාද තාම ඇවිල්ලාද කියලා බලනවා. ජෝග තමයි ඔය කියන මාරිකම අන්න ඇඳගෙන පෙන්ණුම් කරන්න උත්සාහ ගන්නවා. ඒගොල්ලොන්ට පරතරයක් තියෙන එකත් හොඳයි. මොකද හේතුව ඒ පරතරේ නැතිවෙච්ච ගමන් යථා ස්වභාවය පේන්න පටන් ගන්නවානේ. ඒක නිසා අර දුරස්කමක් තියාගෙන කටයුතු කරනවා. වැඩි ඇලෙන්න ගැටෙන්නේ ඉන්නේ නැහැ. ඒ ඇලෙන්න ගැටෙන්නේ නැති තාක්කල් මේ වටපිටාවේ පිරිසට නිකන් අර ගෞරවයක් වගේ මොකද්දෝ තියෙනවා. නමුත් යථාර්ථය අඳුරගත්ත දවසට ඒ ගෞරවය කොහෙන් ගියාද කියලා හොයාගන්න බෑ. දැන් සෝෂල් මීඩියා වල වෙලා තියෙන එක තමයි. හාමුදුරුවරුන්ගේ ඔක්කොමගේම හෙළුව පේනවා. හෙළුව පේනවා මේ සිවුර මේ ලෝගෝ පිටිපස්සෙ ඉන්නේ නිර්වත් මිනිහෙක් කියන දේ පේන්න පටන් අරන් තිනවා. ඒ ටග් ගාලා වීඩියෝ කරා දැම්මා. මම එඩිට් කරලා දැම්මොත් තවත් විනාසයි. ඒත් විනාසයි. මොකද හේතුව මේ අර අවශ්‍ය විදියට පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් අන්න කළු යථාර්ථයක් ටික ටික මතුවලා එනවා. මේ පැවිද්දෝ විදියට කටයුතු කරන වැඩි පිරිසක් මේ විදියට නියම විවේකයක් නියම සැනසීමක් ළඟා නොකර ගත්ත කට්ටිය. මේ පොඩි පොඩි දරුවෝ මහාන කරගෙන මේ පුකට මැහුම් දාන්න වෙලා තියෙන බව ඉස්පිරිතාලවල ගොඩ දෙනෙක් දන්නවා. දොස්තරලා දන්නවා. මොකද හේතුව? අන්න මේ බොරු රඟපෑමක් ඉදිරිපත් කරනවා. බොරු රඟපෑමක් ඉදිරිපත් කරනවා මේ විදියට මොකද්දෝ ඉතලවත් නැති දෙයක් තියෙනවා කියලා, දන්නේවත් නැති දෙයක් තියෙනවා කියලා රඟනවා. නමුත් අන්න මේ භාවනාවක යෙදෙනවා කියන්නෙම, ප්‍රතිපදාවක් වඩනවා කියන්නෙම මගේ තුල තියෙන මේ අඳුරට ගිලා බැස ගන්න සිද්ධ වෙනවා. මගේ මේ අඳුර ප්‍රතික්ෂේප කරන්න විදිහක් නැහැ. ඒ අඳුර දැන ගැනීම තුලින්, ඒ අඳුරට ගිලා බැසීම තුලින්ම තමයි අන්න යම්කිසි විදියක මේ නියම භද්‍රකූ සීලයක්, භද්‍රකූ දිට්ඨියක් අපි තුල ඇති වෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරනකන්, ඒ යථාර්ථය හමු නොවෙනකන් අන්න අපි මොකද්දෝ එකක යෙදිලා ඉන්නවා. නමුත් ඒක අපිට සැහැල්ලුවක්, සහනයක් දනවන දෙයක්, ඒක ලෝකෙට සැහැල්ලුවක්, සහනයක් දනවන දෙයක් නම් වෙන එකක් නෑ ගොඩක් දුරට. එතකොට ওই මාර පරාජය අර විදියට නිරූපණය කරන්නේ මේ බුදුහාමුදුරෝ යක්ෂයෙක්ට මුහුණ දෙනවා. එක පැත්තකින් අර කරුණාබර දෙනෙත් සහිත ඒ බුදුන් නිඳැද්දී අනිත් පැත්තෙන් රෞද්‍ර යක්ෂයෙක් ඉන්නවා. නමුත් මේ දෙන්නම එක්කෙනෙක්. අර මූණු දෙක මෙහෙම ලස්සන්ට යා කරලා පෙන්නනවා ඒ ડોකියුමන්ටරි එකේ. මෙන්න බලන්න මේ දෙන්නම එක්කෙනෙක්. මේ දෙන්නම එක්කෙනෙක්. අර තමුන් තුලම තියුණ අඳුර තමයි අර දැකගත්තේ. තමුන් තුලම තියුණ අඳුරට තමයි මේ ගිලා බැස්සේ කියන දේ. අන්නේ අඳුරට ගිලා බැසෙනකොට අපිට අමාරු වෙන එකක් නැහැ. තමුන්ගේම දෙමව්පියොන්ව ගහලා, එහෙම නැත්නම් ආයුධ වලින් කපලා කොටලා මරණ පුද්ගලයාගේ මානසිකත්වය මොන වගේද කියලා දැනගන්න අමාරු වෙන එකක් නැහැ. මොකද හේතුව අපි තුලත් ඒ විභවය ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. අය නිකන් හිතන්න එපා නිකන් මේ අමුතු මැජික් එකක් කියලා. අර මුගලන් හාමුදුරුවෝ ඈ අන්න මොකද වෙලා තියුනේ? අන්න තමුන්ගේම දෙමව්පියෝ පොළු වලින් ගහලා ඇත අස්ති බිඳෙනකන් නැවත නැවත ගහලා පහර දීලා ඝාතනයට ලක් කරා. ඒ විභවයේ ස්වාමීන් වහන්සේ තුල අන්න තියෙනවා. අන්තිම භවයේ වුණත් රහත් වෙලා වුණත් තියෙනවා. ඒකනේ නැවතත් ඒ වගේම යථාර්ථයක් හොයාගෙන ආවේ. අන්න එතකොට ඒ බව දැන දැකගත්තොත් අන්න ඒකම තමයි ඔය කී රහත් බව. අන්න මා තුලත් මේ විභවය සහිතයි. ඊට පස්සේ කුඩා දරුවෙක් අර විදියට අපචාරයකට, ලිංගික බලත්කාරයකට ලක් කරලා ඝාතනය කරන කෙනෙක්ගේ ස්වභාවය. ඒ විදිහේ ඒ වරදිකාරයෙක් මහා පාපියෙක් කියලා අපි දකින කෙනෙක්ගේ ස්වභාවය අපි තුල නැද්ද? අන්න පරීක්ෂාවක යෙදෙනකොට යෙදෙනකොට දැක ගන්න පුළුවන් අන්න මේ විදිහේ ස්වභාවිකුත් අපි තුල තියෙනවා. ඊට පස්සේ ඔය ලෝකේ කොතෙකුත් මේ මිනිස්සු ලක්ෂ ගණන් මිලියන ගණන් ඝාතනය කරපු පුද්ගලයෝ, ඒ මිනිසුන්ගේ මස් පවා අනුභව කරපු පුද්ගලයෝ, ඒ වගේ ස්වභාව අන්න මොන වගේද, ඒ වගේ තැනැත්තෙක්ගේ යථාර්ථය මොන වගේද කියන එකත් අන්න අපි තුලින් අපිට දැන හඳුර ගන්න පුළුවන්. මොකද හේතුව මා තුලත් එවැනි වූ යථාර්ථයක්, මා තුලත් එවැනි වූ අඳුරක් තියෙනවා. මේ මනුස්ස වර්ගයා කියන්නේ තමුන්ගේ වර්ගයාම, තමුන්ගේ ජාතියම මිලියන 100කට වැඩි ඝාතනය කරලා තියෙනවා 20 වෙනි සතවර්ෂේ. 100කට වැඩි මිලියන. මේ ඊළඟ එකේ ඊට වැඩි වැඩි වෙය කරන්නද කොහෙද කට්ටිය ට්‍රයි කරගෙන යනවා. බැරි වෙන එකක් නැහැ. බැරි වෙන එකක් නැහැ. අන්න නැවත නැවත මේ අඳුර වෙන කොහෙවත් නෙමේ මා තුල තියෙනවා. මේ විදිහේ වචනෙන් කියන්න බැරි තරම් පාපී ස්වභාව මා තුල තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒවා එහෙනම් කර කර ලෝකේ හම්බ වෙන සත්තු මස් කර කර යන ප්‍රතිපදාවකට අපි ආවඩන්න උත්සාහයක් නැහැ. එහෙම ප්‍රතිපදාව ගැන නෙමෙයි කියන්නේ. නමුත් මේ අඳුර මා තුල තියෙනවා කියන එක දැන හඳුන ගන්න. මේ විදිහේ පාපී ස්වභාවයක් මා තුල තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක අපි ළඟ තියෙන බව අපි නොදන්නවා නම් අන්න ගොඩාක් වෙලාවට කියනවා මේ ප්‍රතිපදාවේ අර නිකන් මතු පිටවත් හූරලා නැහැ. හරියට නිකන් අර අපි කිව්වොත් කොහොමද, නිකන් උපමාවට කිව්වොත් මෙහෙම ගෙදර ඉන්න බලලෙක් ඉන්නවනි. ගෙදර ඉන්න බලලා නිකන් බැලූ බැල්මට නිකන් කිසි අනතුරක් නැහෙනි. එතන මේ විදිහට තමයි ගොඩ දෙනෙක් ඉන්නේ උත්සාහ කරන්නේ. උපාසක බලල්ලු. මේ නෝන්ජල් ස්වභාවය තුල නිවන සැඟවිලා තියෙනවද කියලා ගත්තොත් එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට අපේ නියම යථාර්ථය මොකද්ද? බලලාගේ ලොකුම එකා තමයි මොකද්ද? අන්න ව්‍යාග්‍රයා. ටයිගර් කියන්නේ කොටියා කිව්වහම ඉතින් නම පැටලෙනවා. ව්‍යාග්‍රයා කියලා ගමුකෝ. ව්‍යාග්‍රයා කියන්නේ අන්න බලල් කුලේ ලොකුම එකා තමයි. කෑ ගහන්නෙත් බලලෙක් වගේ තමයි ඌ. ඒ සද්දෙම නිකන් 100,000 ගුණයකින් වැඩි කරලා ගත්තාම ඒ හඬ තමයි අරුගේ තියෙන්නේ. අන්න මේ නියම ස්වභාවය තමයි මේ ව්‍යාග්‍රයාගේ ස්වභාවය. මේ ව්‍යාග්‍රයාගේ ස්වභාවය දැනගෙන ව්‍යාග්‍රයාව හීල කරගන්නවා නම්, ව්‍යාග්‍රයා හීල වෙලා ඉන්නවා නම් ඒකේ තමයි ආශ්චර්ය තියෙන්නේ. එහෙම නැතුව නිකන් අර නෝන්ජල් බලලෙක් හීල වෙලා ඉඳියට ඇති වැඩක් නැහැනේ. ඇති වැඩක් නැහැ. එතකොට මෙන්න මේ නෝන්ජල් කම ගොඩක් වෙලාවට එන්නේ නොදැනීම තුලින්, අඳුර තුලින්. ඒකයි ගොඩ දෙනෙක් කියන්නේ මෝ බලන්නකෝ මේ වැරදි. බලන්නකෝ මේ වැරදි, මේ මිනිස්සු කරන දේවල් බලන්නකෝ කියලා ওই විදියට කතන්දර නම් කියනවා. නමුත් තමුන් තුල ඒ විභවය තියෙනවා කියලා මේ තැනැත්තා දැකලා නැහැ. තමුන් තුලත් ඒ වගේම අඳුරක් තියෙනවා. ඕක පිටපොට පෙරලෙන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඒක මේ තැනැත්තා දැකලා නැහැ. අනේ එතනයි තියෙන අවුල. ඒ නෝන්ජල් භාවයේ තුලින්, ඒ නොදැනීම තුලින් ඒ එහෙම නිවනක් ලං කරගන්න පුළුවන් වෙන එකක් නැහැ ගොඩක් වෙලාවට. ඒක නිසා මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක් අනිවාර්යෙන් තමුන් තුළ තියෙන මේ අඳුර දකිනවා. ඒ අඳුර දකින දකින්න අපිව ත්‍රාසයට, බීතියට පත් කරන සුළු ඊ අඳුර. ඒක අපිව නිකන් මේ මෙහෙම දෙයක් මා තුළ තියෙනවද, මෙහෙම පුද්ගලයෙක් මම, මේ වගේ හිතවිලිත් එන්න පුළුවන්ද, මේ වගේ හැඟීමුත් තියෙනවද කියලා හිතාගන්න බෑ. හිතාගන්න බෑ. නමුත් ඒක නිවනේ පෙරමග සලකුණක් කියලා හිතාගන්න. ඔය අඳුර බාහිර ලෝකයේ මත ක්‍රියාත්මක කරමින්, මිනි මරමින්, සත්තු ඝාතනය කරමින් යන ප්‍රතිපදාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අඳුර අඳුර විදියට දැන හඳුන ගන්න මේ විදියේ ස්වභාවයක්, මේ විදියේ පාපී ආකාරයක්, පාපී ස්වභාවයක් මා තුළ තියෙනවා. අන්නේ දැන හඳුන ගැනීම යම් කිසි විදියක අපිට නිවැරදි භද්‍ර වූ සීලයක් දිහාවට, භද්‍ර වූ ධිට්ඨියක් දිහාවට යන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ කොටස තමයි අර අර ඉරෙන් යා නොකරපු අවිනිශ්චිත කොටස. ඒ අවිනිශ්චිත කොටස පිළිබඳ පරීක්ෂණයක් තමයි අන්න නියම ප්‍රතිපදා වෙන්නේ. එතකොට අර විදිහට අන්න මූලික අදහසක් දරාගත්ත බව හැබෑව. නමුත් එතනින් එහාට තමුන්ට යෙදෙන්න තියෙන පරීක්ෂණයක්, තමුන් තුළ සිදු කරන්න තියෙන පරීක්ෂණයක් බවට මේ දේ පත් වෙනවා. මේ දේ පත් වෙනවා අන්නේ යම් කිසි විදියක රිස්ලාවින් අනතුරු සහගත ක්‍රීඩාවක තමයි අපි මේ යෙදෙන්නේ. ඒක නිසාම තමයි මේ සීලයක් විදිහට අපිට පැනවුමක් දීලා තියෙන්නේ. මේ පිරිසිදු වෙන්න වෙන මොකක්වත් නෙමෙයි. ඔය අඳුර එනකොට, ඔය වෙහෙස පීඩාව එනකොට මේ සැක සංකාව දුරු කරගන්න පිරිසිදු වෙන්න තමයි මේ සීලයක් පනවලා තියෙන්නේ. ගොඩ දෙනෙක් සීලය කියන එක අරගෙන තියෙන්නේ මේ 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 වදයක් සඳහා, කටුවටුන්නක් සඳහා. නමුත් ඇත්තටම සීලේ පනවලා තියෙන්නේ මොකක් සඳහාද? මේ අඳුර මතුවලා එනකොට වරදින තැන් බොහෝයි. වරදින තැන් බොහෝයි. අන්නේ වරදිනකොට තමුන්ගේ ඒ හිත විවේක කරගන්න ටූල් එකක් විදිහට තමයි මේ සීලා දීලා තියෙන්නේ. සීලේ දීලා තියෙන්නේ. එහෙම නැත්නම් එතනින් එහාට දෙයක් නැහැ. දැන් අපි හිතමු භික්ෂුවක් ගැන. භික්ෂුවක් ඉදිරියේ භික්ෂුවකට ගත්තොත් එක පැත්තක් විතරක් ගත්තොත් අපි හිතුවොත් ඔය රාගය පැත්තෙන් අරගත්තොත් ලිංගිකත්වය පැත්තෙන් ගත්තොත් අන්න කාන්තාවක් සමග ලිංගිකව හැසිරුණොත් මාර්ග තුනෙන් එකකින් අන්න මොකද වෙන්නේ? භික්ෂුත්වය දුරු වෙනවා, බෙල්ල ගහලා යනවා. අයිස කඳෙන් වෙන්ුණාට පස්සේ ආපහු මේ තැනැත්තගේ පණ ගන්න බෑ වගේ මේ තැනැත්තගේ භික්ෂුත්වය දුරු වෙලා ගියා කියලා ප්‍රකාශ කරනවා. පරාජිකාවක් පනවලා තියෙනවා, හිස කඳෙන් වෙන්වීමක් පනවලා තියෙනවා. එතකොට ඒක තමයි උපරිමේ. ඒ එතෙන්ට පැනවීමක් කළා තියෙනවා. මෙතනින් එහාට ගියොත් ආයි භික්ෂුත්වය රැඳෙන්නේ නැහැ. එතකොට අපි හිතමු එහෙම දෙයක් වුණා කියලා, එහෙම දෙයක්ත් සිද්ධ වුණා කියලා, ඒ තැනැත්තටත් පිරිසිදු වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවානේ. එයාට කියනවා උපසම්පදාව දැන් නැහැ කොහොමත්. හරි. එතකොට උපසම්පදාව ගහලා ගිහිල්ලා කමක් නැහැ. ඔබට සාමනීර වෙලා අර නෝ වයිස් කියන්නේ නෝ වයිස් වෙලා අන්න කල් ගෙවන්න පුළුවන්, පිරිසිදු වෙන්න පුළුවන්. නැත්තම් ගිහි වෙලා පිරිසිදු වෙන්න පුළුවන්. මම ওই ඔප්ෂන්ස් දෙක දීලා තියෙනවා. එතකොට එතනත් පිරිසිදු භාවයක් පිළිබඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මොකද්ද? අන්න සාමනීර පැවිද්දෙක් විදිහට කල් ගෙවුව හැකි. එහෙම නැත්තම් ගිහි කෙනෙක් විදිහට කල් ගෙවුව හැකි. ඒ එපමණකින්ම එතනින් පිරිසිදු භාවයකට ලක් වුණා. හැබැයි තවදුරටත් භික්ෂුත්වයක් නැහැ. භික්ෂුත්වයක් නැහැ. එතකොට ওই විදිහට අන්න කාන්තාවක් සමග හැසිරීමක්, පුරුෂයෙක් සමග හැසිරීමක්, එහෙම නැත්තම් තිරිසන් සතෙක් සමග හැසිරීමක් දක්වාම මේ පැනවීම ගිහිල්ලා තියෙනවා. ඒ හේතුව අන්න කාන්තාවක් එක්ක හැසිරෙන්න බැරි වුණාම කට්ටිය ඕකේ වැටිලා වැටිලා ඉන්නකොට බලනවා ඔන්න පිරිමි නම් ඉන්න පාටයි. ඒත් හිල් තියෙනවනේ කියලා ඔන්න කල්පනා කරනවා. ඔන්න ටික ටික ඒ දිහාවට ඇදිලා යනවා. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා පිරිමි එක්ක එක්ක හැසිරුණත් මේ මාර්ගවල සංවාසයේ යෙදුණත් අන්න මේ විදිහට පරාජික වෙනවා. ඊට පස්සේ පිරිමිත් බෑ. ඊට පස්සේ බලනවා මේ මේ සත්තු ඉන්නවනේ. ඔය රිලවියට එහෙම කැම ටිකක් දුන්නාම යාළු කරගන්න පුළුවන් කියලා ඔන්න ඔය විදිහට මොකද්දෝ තියෙනවා ඉතින්. එහෙම එකක් කල්පනා වෙනවා. ඊට පස්සේ ඔන්න කියනවා මේ රිලව් එක වඳුර එක හැසිරුණත් ඔන්න මේ පරාජික වෙනවා. මේ කාටද මේ පණවන්නේ? මේ මේ හාමුදුරුවරුන්ට පණවන්නේ. මේ හාමුදුරුවරුන්ට පණවන්නේ මේ විදිහට මේ පැවිදි වෙලා මේ උතුම් ප්‍රතිපදාවකයේ දෙන පිරිසකට පණවන්නේ. එතකොට බාහිර ලෝකයා ගැන කුමන කතාවද? ඊට පස්සේ ඔන්න සොහොනට යනවා. සොහොනට ගිහිල්ලා භාවනා කරන්න යන්නේ අලුතෙන් මැරිච්ච තරුණ වයසේ ගෑනු ළමෙක් මලමිනියක් ගෙන ගෙනහලා දානවා. අන්න භාවනා කරන්න ගිය අසුබේ වඩන්න ගිය හාමුදුරුවෝම අන්න මේ මලමිනියක් එක්ක සංවාසය දුනට මාව පරාජිකා වෙන්නේ නැහැ කියලා ඔන්න මලමිනියක් එක්ක සංවාසය දෙනවා. එතකොටත් කියනවා මලමිනියක් එක්ක සංවාසය දුනත් අන්න පරාජිකා වෙනවා. මේ විදිහට භික්ෂුත්වය දුරු වෙනවා. ඊට පස්සේ බොහෝසේ පමණකට කුණු වෙච්ච මලමිනියක් එන්න පළමමනකට ගොළු වෙච්ච මලමිනියක් එක්කත් අන්න මේ විදිය සංවාසය දුනොත් ඒත් අන්න භික්ෂුත්තේ ගුරු දුරු වෙනවා. බොහෝ සේකුණු වෙච්චා, බොහෝ සේකුණු වුණත් දුරු වෙනවා. අන්න අස්ති ටික එකතු කරලා, අන්තිම අස්ති ටික එකතු කරලා සංවාසය දෙනවා. එතකොට නම් ඉතින් ඔක දුරු වෙන දෙයක් නැහැ. හරි. ඉතින් ඒ පමණකට ගිහිල්ලා තියෙනවා. කාටද මේ පැනවීම පනවලා තියෙන්නේ? ওই විනය පොත කියවලා බලන්න, ওই කුණාරප ටික ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙන. කාටද මේ පනවලා තියෙන්නේ? අර විදිහේ යම් කිසි විදියක ප්‍රතිපදාවකට බැසගත් පිරිසකට. එතකොට අර බාහිර ලෝකයා ගැන කිමන කතාද? අද ලෝකයේ මේ මලමිනී එක සංවාසයේ දෙන මිනිස්සු ගැන මහා ලොකුවට නිකන් අඳුරු විදියට කතා කරනවා. සත්තු එක්ක සංවාසයේ දෙන මිනිස්සු පිළිබඳ අඳුරු විදියට කතා කරනවා. අර විදියට මේ අලුත උපන් දරුවෝ පවා මේ විදිහේ දේවල් වලට ප්‍රයෝජනෙ ගත ගන්න මිනිස්සු පිළිබඳ කතා කරනවා. නමුත් මේ අඳුර අපි කාකා තුලත් සැඟවිලා තියෙන අඳුරක්. ඒ අඳුර දකින්නකොට අපිට අර විදියට කරප්පන් එන්න පුළුවන්. නමුත් ඒ අඳුර දැකීමම තමයි මේ ප්‍රතිපදාව. ඒතර ඒ විදියට භික්ෂුත්වයේ ගිලිහුණාට එතනින් එහාට අපි තමෝ ස්වාංවින්දනේ වගේ දේකුත් උපසම්පදා භික්ෂුවකට බරපතල වරදක්. හැබැයි ඒකෙන් පිරිසිදු වෙන්න පුළුවන්. ඒකෙන් භික්ෂුත්වයේ ගිලිහෙන්නේ නැහැ කියලා ওই විදියට නොයෙකුත් පැනවීම් කරලා තියෙනවා. කාන්තාවක් සමග යම් කිසි විදියක අර නිකන් අසභ්‍ය වචන කතා කිරීමක් ඒ වගේ දෙයක්, එහෙම නැත්නම් අර විදියට කාන්තාවක් ස්පර්ශ කිරීමක්, කාන්තාවක් හමු වෙන්නේ යෑමක්, ඒ හමු වෙන්නේ යන්න මේකප් කිරීමක්, ওই විදියට නොයේකුත් ලේයර් විදියට විවිධ ස්තර විදියට පෙන්වුම් කරනවා. මේ රාගය කොහොමද ටික ටික වර්ධනය වෙලා අර විදියට හිස කඳෙන් වෙන් වෙන පමණට යන්නේ. ඒතර විවිධ ආපත්‍ති. අන්න මේකප් කරනකොටම ආපත්‍යක් වෙලා ඉවරයි. මේකප් කරන්න තාම ගිහිල්ලා නැහැ, තාම කුටියේ. ඒත් ආපත්‍යක් කියලා ඇරේ. කුටියෙන් එළියට බහිනකොට තව ආපත්‍යක්. ගිහිල්ලා අපි මෙතෙන්ට යමු කියලා කියනකොට තව ආපත්‍යක්. කතා කරනකොට තව ආපත්‍යක්. අර විදියට ස්පර්ශ කරනකොට තව ආපත්‍යක්. අර විදියට අසභ්‍ය වචන කියනකොට තව ආපත්‍යක්. ටොක් ඩර්ටි කියන්නේ ඩර්ටි ටොක් කියන්නේ එහෙම කරනකොට තව ආපත්‍යක්. අන්තිමට අන හිස කඳෙන් වෙන් වෙනවා. එතකොට අර විදියට ස්වයං වින්දනයක්, කාන්තාවක් ස්පර්ශ කිරීමක්, ඒ වගේ දෙකින් බරපතල වරදක් වුණත් අන්න යම් කිසි විදියක පිරිසිදු වෙන මාර්ගයක් පෙන්නලා තියෙනවා. මොකද්ද ගිහිල්ලා කියනවා? 20ක් ඉදිරිය කියන්න ඕනේ සංඝයා වහන්සේලා, 20ක් ඉදිරිය ගිහිල්ලා කියන්න ඕනේ මගේ මෝඩකමට, මගේ අඥානකමට මෙන්න මේ විදිහ දෙයක් සිද්ධ වුණා. මට අනුකම්පාවෙන් පොඩ්ඩක් මාව නැගී සිටවන්න. අනිත් කට්ටිය අතින් පයින් අල්ලලා මේ බිම වැටිච්ච එකව නැගිටලා කියනවා, හරි උඹව නැගිට්ටා, ආපහු නැටි ඉඳියා කියලා පිටට තට්ටුවක් දාලා යවන එක තමයි කරන්නේ. අනේ එතකන් හුස්ම වැටෙන්නේ නැහැ. හදාගත්ත තේ එකක් අ බොන්න බෑ. අර වෙනදා තේ විවේකෙන් තේ බීපු එකත් හරියන්නේ නැහැ. තා වරදටපත් වෙලා. වරදටපත් වෙලා. කමක් නැහැ, කට්ටිය එකතු වෙලා 20ක් එකතු වෙලා අතපයයෙන් අල්ලලා නැගිටලා කියනවා, හරි ඕන දැන් නැගිටා. හරි දැන් ඉතින් ආපහු නොවැටි ඉඳපන්. නොවැටි ඉඳපන්. ඒතකොට ඕක තමයි භික්ෂුත්වය කියන්නේ. මොකද අර අඳුර තමයි වැඩි වැඩියෙන් මතුවලා එන්නේ. මේ පරීක්ෂාවට බැසගත් කෙනෙක්ට ඒක බොහොම වැඩි. ඒක බොහොම බරපතලයට විහිදිලා යනවා. නමුත් ඕකම තමයි අපිව නිවනක් දිහාවට අරගෙන යන ක්‍රමවේදේ. නිවනකට අපිව යොමු කරවන්නේ ওই අඳුරම තමයි. අන්නර භාග්‍යතුන් වහන්සේ අර තමුන් තුළම ඉඳපු අර යක්ෂයා හාත්පස දැකගත්තද, අනේ එතකොට ඒ බුද්ධත්වය සාක්ෂාත් කරගන්න එක හේතු වුණා. අර විදියට අර තමුන් තුළම ඉන්නේ ඒ යක්ෂයා සහ බුදුන් කියන දෙපැත්ත අන්න එකට එකතු වෙලා මර්ජ් වෙලා යනවා. ඒ මර්ජ් වෙලා එකතු වෙලා යාමම තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. මේ කරන පුහුණුව පරීක්ෂාව කියන්නේ. එහෙම නැතුව මේ බාහිර ලෝකේ මායෙක් නෙමෙයි. ඒ වෙනුවට තමන් තුල තමයි මේ මායя ඉන්නේ. තමන් තුල තමයි මේ විභවය, මේ අඳුර තියෙන්නේ. අන්න ඒක දක්නාසුලුව කටයුතු කරොත් අපිට තේරෙනවා මේ ලෝකේ නොයෙකුත් විෂම වැඩ කරන, නොයෙකුත් විකෘති වැඩ කරන මිනිස්සු මේ මොන වගේ මානසිකත්වයෙන්ද කටයුතු කරන්නේ. අර විදියට අර නාසීන් අර විදියේ මිනිස්සු ඝාතනය කරේ මොන වගේ මානසිකත්වයකින්ද? මේ විදියට කුඩා දරුවෝ මේ විදිහට ලිංගික අපචාර වලට ලක් කරලා ඝාතනය කරන්නේ මොන වගේ මානසිකත්වයක් තියෙන කට්ටියද? අර සුනාමියෙන් අර පැරැලියේ දුම්රිය පෙරලිච්ච වෙලාවේ ඒ මලමිනි එක්ක සංවාසයේ දුනේ මොන වගේ මානසිකත්වයක් තියෙන කට්ටියද කියලා අන්න තමුන් තුලින් දැක ගන්න පුළුවන්. බාහිර ලෝකේ නෙමෙයි. අන්න ඒ පරීක්ෂාවේ අඳුර දක්නාසුලුව අපි කටයුතු කරනවා, ප්‍රතිපදාවක දෙනවා. අන්න එතකොට භද්‍ර වූ සීලයක් තමයි එතුලින් මතුවෙලා ඉන්නේ. භද්‍ර වූ දිට්ඨියක් තමයි එතුලින් මතුවෙලා ඉන්නේ. වෙන කෙනෙක්ගේ වරදක් කියන්න බෑ. වෙන කෙනෙක්ගේ වරදක් කියන්න කටක් ඇරිය ගමන් අන්න මගේ වරද ඒ වචනේම මතුවෙලා එනවා. වචනේම මතුවෙලා එනවා. ඒකම තමයි වැඩි. ඔකම තමයි වැඩි. වෙන කෙනෙක්ගේ වරදක් දකින්නවා කියන්නේ මොකද්ද? අන්න මා තුළ ඒ වරද හරි හැටියට හොඳ හැටියට තියෙනවා. අපි කියනවා බලන්න අනේ මේ මිනිස්සු කරන වැඩ. බලන්න මෙහෙම දේවලුත් කරන්න පුළුවන්ද මේ සත්තු වගේ. කේකේ කිව්වට මොකද? ඒ බැල්ම තුළම ඒ දකින්න වරද තුළම මගෙත් ඔය විදිහේ ස්වභාවයක් ඇත කියන ප්‍රකාශය තමයි තියෙන්නේ. දැන් කමටහන් සුද්ධ කරනවා කියන්නේත් ඒකම තමයි. මොකද අර කියපු දෙයම පොඩ්ඩක් කණපිට අරෝලා පෙන්නුම් කරනවා. අන්න බලන්න මොකද ඔයි කියලා තියෙන්නේ. මගේම මෝඩකම මමම දකින සුළුව කල් ගෙවනවා. ඒක තමයි ඔය ප්‍රතිපදාව. ඒක තමයි මේ කරන පරීක්ෂණය. දැන් පහුගිය දවසක කෙනෙක් කියන මොකද්දෝ එන වார்த்தාවක්. වාක්‍ය 15ක විතර වார்த்தාවක් නැවත 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 ඉල්ලලා තිනවා. හිතලා නෙමෙයි, හිතලා නෙමෙයි, හිතලා නෙමෙයි, හිතලා නෙමෙයි, හිතලා නෙමෙයි කියලා හිතලා නෙමෙයි කියන වචනේ විතරයි මට ඇහුනේ. වාක්‍ය 15ක විතර ඒක ලියවිලා තියෙන ලොකු රචනයක්. ඒතර එයාට ඔය කමටහන සුද්ධ වෙන්න අවශ්‍ය දේ තමයි එයාට කියන්න ඕනේ ඔයාව කියපු වார்த்தාව ආපහු කියවන්න. හිතලා නෙමෙයි කියන එක වෙනුවට හිතලා කියලා දාලා. හිතලා 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 තමයි හිතලා තමයි හිතලා තමයි හිතලා තමයි කියලා දාගෙන කිව්වහම අන්න මගේම මෝඩකම මටම පේනවා. මටම පේනවා. අන්න ඒ ඒ ස්වභාවය තමයි වැදගත්. දැන් පහුගිය දවසක කෙනෙක් ඉන්නවා වார்த்தාවක් ලියලා එන්න පඬිත කතන්දර ටික ලියලා මම මේ ප්‍රඥාවට බහුල චරිතයක් ස්වාමීනි. මම හරි ප්‍රඥාවන්ත චරිතයක් ස්වාමීනි. මට කමටහන් අවවාදයක් දෙන සේක්වා ආර්යයන් වහන්ස කියලා කිව්වා. ආර්යයන් වහන්ස කිව්ව ගමන් කොහොමත් මගේ නිකන් අර නිකන් ඇලර්ජික් ගතියකුත් වෙනවා. ඒ වචනේ දිරවන්නේ, ඒ වචනේ කිව්වා කියන්නේ උට කොහොමත් බයින්න එපැයි. උට කොහොමත් බයින්න ඕනේ. උට කොහොමත් බයින්න ඕනේ. එතකොට කිව්වේ ඔය ප්‍රඥාව නෙමෙයි, ඕකට කියන්නේ මෝඩකම කියලා. වෙන මොකක් කියන්නේ? ඉතින් අර එහෙම කිව්වහම පිරිසක් ඉදිරියේ නිකන් ද්වේෂයක් වෙන්න පුළුවනි මතුවෙලා එන්නේ. නමුත් ඉතින් නොකියා බෑ. නොකියා බෑ. ඕකට ප්‍රඥාව නෙමෙයි, ඕකට කියන්නේ මෝඩකම කියලා කිව්වහම අන්න කමටහන් සුද්ධ වෙනවා. අනිත් දවසේ ලියන්නේ ආර්යයන් වහන්සේ කියලා. මොකද හේතුව මට බැන්නනේ අප්පා මේ හාමුදුරුවෝ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් වෙන්න බෑ කොහොමවත් කියලා කියනවා. ඈ පහුගිය දවසේ කැවිලා කියනවා මේ ඇවිල්ලා දවස් දෙක තුනයි මොයිල කියනවා මේ මේ ආරන්නේ ඉන්න කට්ටිය ඔක්කොම ස්වාමීන් වහන්සේ මට ඉරිසියයි. මට ඉරිසියයි. මේ මං ඒගොල්ලන්ගේ තැන ලං කරගනී කියලා. මං ඒගොල්ලන්ගේ සීට් එක අල්ලගනී කියලා. මට ඉරිසියයි කියලා කියනවා. මොකෝ මේ අනේ මේ ඔය කතන්දර අහා ඉන්න මට වෙලාවක් නැහැ. මේ මේ දවල් වෙලාව කියන්නේ මේ වෙලාව කියන්නේ හරින වෙලානේ හවසට එන්න. බෑ බෑ ස්වාමීන් වහන්සේ හවසට හැම කට්ටි ඉන්නවනේ. හවසට හැම කට්ටි ඉන්නවා. ඒගොල්ලෝ අන්න තැහෙනවනේ. ඒ ඔක්කොමලා මට ඉරිසියා කට්ටි ඉන්නේ. එතන ඕම කියනකොට දෙකක් තුනක් යනකොට ඔන්න රතු ඉර පයින්නවා. විශේෂයෙන්ම අවේලාවේ අහම කොහොමත් රතු ඉර පයින්නවා. ඉතින් මං කෝ අනේ ඵලයන් පුකා යන්න. උඹ මේ හිතාගෙන ඉන්නේ උඹ තමයි මේකේ මිනිහා කියලා. ඈ එහෙම කිව්වහම හරි. එහෙම කිව්වම උගේ කමටහන නැත්තා කෙසේ වෙතත් මගේ කමටහන සුද්ධ වෙනවා. එන්න මොනව කියන්නේද? එන මොනව කියන්නේද? ඔය ඔය කියන ප්‍රකාශය තුලම ඔය ඔය කියන උත්ප්‍රාසය ගැබ්බෙලා තියෙනවා. ඔය කියන අදහස ගැබ්බෙලා තියෙනවා. මේ අපේ පිහිටීම තියනවා කියන්නේම පිටිපස්සට අන්න හෙවණැල්ලක් වැටෙනවා. අනේ පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඔය හෙවණැල්ල දැක ගන්න එච්චරම අමාරු නෑ. නමුත් අපි මොකද කරන්නේ? අපි ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම හෙවණැල්ලක් මා පිටිපස්සේ නෑ. මෙහෙම අඳුරක් මා පිටිපස්සේ නෑ කියලා. නමුත් ඒ අඳුර දක්නා සුළුව, ඒ අඳුරට බැස ගන්නා සුළුව කටයුතු කිරීමම තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. ඒකයි මම කිව්වේ සිහිය කියන එක අර ලෝන්චින් පෑඩ් එකක්. මේ විදිහට ගුවන් ගත වෙන පාදමක් විතරයි මේක. ඒක ගන්න එපා රෙෆරන්ස් පොයින්ට් එකකට. ඒක ගන්න එපා අර විදිහේ කූණයකට. ඒ වෙනුවට ඒකෙන් ඉඳලා ගුවන් ගත වෙන්න, ගුවන් ගත වුණාම තේරෙනවා අන්න මොන විදිහේ ස්වභාවයකටද මේ අරගෙන යන්නේ, මොන විදිහේ ස්වභාවද මා තුළ තියෙන්නේ කියලා. ඒකයි අර හිතට වල්මත් වෙන්න දෙන්න ඕනේ. හිතට වල්මත් වෙන්න දෙන්න ඕනේ. සිහිය අඳුනගත්තට පස්සේ අපි කියනවා හිතට වල්මත් වෙන්න දෙන්න. වල්මත් වෙලා බලන්න මොන මොනවාද ආහාරයට ගන්න කියලා. මොන මොනවාද ඒවල් පිටිපස්සේ ද යන්නේ කියලා. ඉතින් අර නිකන් කරප්පන් එනවා. කරප්පන් එනවා යහන දෙයක් නැහැ. මේ පැවිදි පරිසරයකට මේ වගේ ආරණ්‍යයකට ඇවිල්ලා දවස් දෙක තුන ඉන්නකොට කරප්පන් එනවා. සමහරු එන්නම බෑ. එන්නෙත් නැහැ. ඇතුළට එන්නෙත් නැහැ. දවසක් ඉන්නම් කියලා ඇවිල්ලා අයකත් කොහොම හරි පැනලා යනවා යන්න මගහැරලා. එහෙම තමයි ගොඩ දෙන්නේ. දැන් පහුගිය දවසක ස්වාමින් වහන්සේ කෙනෙක් ඉතින් එහෙම කියන්නත් හොඳ නැහැ. මේ ආරණ්‍ය සීමාවෙන් ඇතුළේලා අඩි 10ක් විතර. 10ක් විතර ඇතුළේලා එහෙම මොකද්දෝ වෙලා කකුල පැලිලා තුවාලයක් වෙලා වැටිලා එතන ඉන්නවා දන ගහගෙන පඩි පෙළේ වාඩි වෙලා. මේ ඇතුළට ගන්න විදිහක් නැහැ. ඇතුළට ඒ ගන්න විදිහක් නැහැ. ඉන්නවා ලොකු ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගා මොකද සුවාලයක්ද මොකද කියලා බලලා ගියා. මගේ තියෙන මෝඩකමට, මගේ තියෙන නරුමකමට මට පේන්නෙම මේ හාමුදුරන්ට මේ අඩි 10 එන්න දෙන්න බෑ. අඩි 10 නවත්තලා එන්න බෑ, ඇතුළට එන්න බෑ. ඒ පමණකට කරපම්. ඒ පමණකට කරපම්. ඒක ඉතින් මගේ නරුමකම කියලා හිතාගමු. කෙසේ නමුත් අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ තුළ තියෙනවා. එතකොට මේ පරීක්ෂණය අපි කවදාද කරන්නේ? මේ පරීක්ෂණය මේ අසරණ බව අපි කවදාද දරාගන්නේ කියන එක අන්න තම තමන් විමසලා බැලිය යුතුයි. විමසලා බැලිය යුතුයි, පරීක්ෂා කළ යුතුයි. මොකද ඔය අඳුර, ඔය අසරණකම, ඔය තියෙන නරුම ස්වභාවය දකින්නේ නැතුව කවදාවත් නිවනක් ගැන නම් කතා කරන්න බෑ. මෙතේ බුදුන් හම්බුණත් එදාටත් තෝක කරන්න වෙනවා. මේක නිසා අන්න අර පාදමක් විදියට සතිය ගන්න. අර විදියට හුස්ම ගන්න. සතිය නෙමේ සමා වෙන්න උනේ, හුස්ම ගන්න. අර විදියට පියවර ගන්න. ඒක පාදමක් විදියට අරගන්. ඒ පාදම මත පදනම් වෙලා ගුවන් ගත වෙන. ගුවන් ගත වෙලා බලන්න කොහෙද මේක යන්නේ කියලා. මොනවද අඳුර කියලා බලන්න. මොන විදියේ ස්වභාවද මාතුලින් මතුවලා එන්නේ කියලා බලන්න. අන්න ඒ අන්ධකාරේ දැකගත්තොත්, ඒ අන්ධකාරේ හාත්පස බැලුවොත්, ඒ අන්ධකාරය ගිලිලා ගියොත් අන්න ඒකම තමයි මේ කියන භද්‍ර වූ දිට්ඨිය, භද්‍ර වූ සීලය. එහෙම නැතුව අපිට කවදාම කොහොම කරත් ලාමක සීලයක්, ලාමක දිට්ඨියක් තමයි පණවන්න පුළුවන්. මොකද හේතුව අර නියම ස්වභාවය දැකගෙන නැහැ. අපි නිකන් සර්ෆස් එකෙන් අර නිකන් මතුපිට ස්තරෙන් සීල් රකින්නවා. ඒ ස්තරේ පිටිපස්සේ තියෙන මොකද්ද කියලා හඳුනගෙන නැහැ. අන්නේ හඳුනා ගැනීම, අන්නේ දැකීම සහිතව කටයුතු කරන්න අද දවසෙත් මෙන්න මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්සේ සභාවට ප්‍රශ්න අහන්න වෙලාවක් තියෙනවද අද දවසේ?
ප්‍රශ්නත් නෑ වගේනේ අපි ඉවර කරමුනේ. ප්‍රශ්න තියෙනවද එහෙම?
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අද දවසෙත් අප කෙරේ අනුකම්පාවෙන් වෙහෙස නොබලා අපගේ පළවෙනි කොටස වන කමඨාන් වාර්තාවලට ඉතා මනාසී පැහැදිලි කිරීම කර දෙනු ලැබුවා. ඒ වගේම දෙවනි කොටස වන ධර්ම දේශනාවක් ඉතා ගැඹුරු ධර්මයක් මනාසී පැහැදිලි කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඒ වහන්සේගත් වෙහෙස වෙනුවෙන් අප සියලු දෙනාගේම පුණ්‍යානුමෝදනාව ඔබ වහන්සේගේ දෙපා නැමද පුද කිරුණ කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ඒ වගේම මේ අවස්ථාව අපට ලබා දෙන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට අප සියලු දෙනාට මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.